ස්වාමීන් වහන්සේ අද අපේ ස්වාමීන් වහන්සේගේ ධර්ම අවබෝධයට පත්ක වසර 22ක් ගෙවෙන මොහොතේ අපි විසින් සංවිධානය කරන මේ උදා උත්සවයේ ඒ වගේම මහා පිරිසක් සතුටෙන් සැනසීමෙන් ගත කරන පත් කළා නිමි සැනසීම ජීවත් වෙන්න මඟ සලසා දින්න වසර 22ක් තිස්සේ ස්වාමීන් වහන්සේ අනේක විට ලෝකවාසී නන්දන් අයුරින් දුකට පත් හිටපු අයට දුක කොහොමද තුනී කරගන්නේ කියලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ අවබෝධයට පත් වෙලා ස්වාමීන් වහන්සේ වසර 22ක් සැපිරෙන අද වගේ දවසක අපේ ගෞරවාදරේ භක්තිය ප්‍රණාමය වන්දනීය අපේ භක්තිය ස්වාමීන් වහන්සේට යුතුකම් ඉෂ්ට කරන්න වගේ අපි සියලු දෙනා සැදී පැහැදී මේ පින්කම සූදානම් කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගෙන් මෙතෙක් කාලයක් සහ තවත් බොහෝ කාලයක් දුකටපත් ජනතාවට සැනසීම උදෙසා ඒ විචිත්‍රවත් නිවන උදෙසාම බණ දහම් දේශනා කරන්න තවදුරටත් චිරාත් කාලයක් මේ සසර ගමනේ යන මිනිසුන්ට පහන් තැබක් වී ආලෝකමත් වී තවත් බොහෝ කාලයක් මෙවැනිම ධර්ම දේශනා ශ්‍රවණය කරමින් අපිට උන්වහන්සේගේ ආශිර්වාදය ගෞරවය අපි දක්වන්න ඕනේ. උන්වහන්සේට තෙරුවන් සරණයි. කිහිපයක්ම රචනා කර ඒ විමලා අර්ථනායක මහත්මිය තෙවනවලට ඇගේ සිතේ නැගෙන ගෞරවය පෙරදැරිව
කියන්නේ ධර්මානුකූල වචන ඊට කියලා. හැබැයි මම ඇත්තටම මගේ හදවතේ තියෙන දේ මම ඇත්තටම කියන්නම්. මට ඒක කියන්නත් අවශ්‍ය වුණා. මම ගොඩක් කාලයක් ඒ කියන්නේ මම මේ ආයතනයේ ඉන්නේ 2018 වර්ෂයේ අහම්මේ. ඒ කියන්නේ මගේ වාසනාවට 2018 වර්ෂයේ Facebook එකෙන් තමයි මට හම්බුනේ ස්වාමීන් වහන්සේගේ එක විදසුන් රැකියකින් තමයි මම හොයාගෙන එන්නේ. ඇත්තටම මේ හොයාගෙන ආපු දවසේ මම ඇත්තටම මේ මගේ උපන්දිනයේ දවසට අවශ්‍ය පොත් ටිකක් මිලදී ගන්න තමයි ආවේ. එතකොට ඔහොමයි මේ ස්වාමීන් වහන්සේ මට මුලින්ම ස්වාමීන් වහන්සේගේ ධර්මය මට මුලින්ම මුණ ගැහුනේ. ඒ වගේම තමයි මම 2015 වර්ෂයේදී තමයි මුලින්ම ධර්මයක් ගැන මොකද්ද, ධර්මය කියන්නේ මොකද්ද, ධර්මයක් ගැන හොයන්න පටන් ගත්තේ. ඉතින් 2015 වර්ෂයේ ඉඳන් ගොඩාක් ඒ අවුරුද්ද 2015 වර්ෂයේ මුද්‍රණය කරපු හැම ලංකාවේ තිබිච්ච හැම පොතපතක් මම කියෙව්වා. අඩුමතරමින් මොබයිල් ඇප්ස් වලින් තියෙන PDF පවා කියෙව්වා. ඉතින් මම ඒත් ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයට ආව ඉගෙන ගන්න මම අම්මත් එක්ක බෝඩින් වෙලා හිටියා විජේරාමේ. ඒ කාලෙදි මම කොළඹ ලියන මම දන්න මට ආරංචි ලැබෙන හැම ස්වාමීන් වහන්සේගෙම මම ධර්ම දේශනාවලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් අහම්බෙන් අපේ ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේගේ විදසුන් රැකියක් Facebook එකෙන් දැකලා ඒ ඔස්සේ මට ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මම ඒ ස්වාමීන් වහන්සේ මෙතන මතක් කරන්න උන්වහන්සේ තමයි මට කිව්වේ යන්න මෙතන තමයි තැන, ඔයා හොයන දේ මෙතන තමයි තියෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ තමයි මම දන්නේ හරි නමක් මම දන්නේ උන්වහන්සේ මොනරාගල ආරණ්‍ය සේනාසනික වැඩ හිටපු හාමුදුරුව නමක් මම දන්නේ නැහැ දැන් උන්වහන්සේ කොහෙද ඉන්නේ කියලා. අපි කියන්නේ ආගන්තුක නිස්සරණ ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ තමයි මට මෙතනට එන්න මඟ පෙන්වලා දුන්නේ. ඒ වගේම තමයි 2018 වර්ෂෙ මම එනකොට මගේ මානසික මට්ටම මන් දන්නේ ඒක ස්වාමීන් වහන්සේත් යම් දවසක මට කිව්වා පඹ ගාලක පැටලලා වගේ තමයි ආවේ. ඒක ඇත්ත. මම ආපු දවසේම උන්වහන්සේ මම දන්නේ නැහැ මම ඇවිල්ලා මම පොත් මිල දී ගන්නවා. හැබැයි මම පිටිපස්ස පෙළ ඉඳගෙන මට අහම්බෙන් වගේ උන්වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන්න මට අවස්ථාවක් ලැබුණා. හැබැයි මට ඒ දවසේ තේරුණා උන්වහන්සේ මේ මටමද බණ කියන්නේ කියලා මට තේරුණා. මට ඒක හිතා ගන්න බැරි වුණා. මට ගෙදර ගිහිල්ලා මම කල්පනා කරා දෙයියනේ මේ මොකද්ද උනේ? මේ ස්වාමීන් වහන්සේ මගේ හිතේ තියෙන දේ නේද කිව්වේ කියලා. ඊට පස්සේ මම උන්වහන්සේගේ පූර්ණ නිදහස පොත එහෙම අරගෙන තිබුණා. ජීවමාන අරිහත්ත්වයේ කියන ග්‍රන්ථ අරගෙන තිබුණා. ඒවා කියෙව්වා. හැබැයි මම ඇත්ත කියන්න මට මුලදී තේරුණේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ධර්මය මම ඊට පස්සේ පෙන් ඩ්‍රයිව් එකකට දාලා ගත්තා. මට මුලදී තේරුන්නේ නැහැ. හැබැයි තේරුම් නැති වුණාට මේ ධර්මය අහගෙන යනකොට මට තේරුම් ගියා මොන යම් මොහොතක මේ කියාගන්න බැරි සැනසීමක් තියෙනවා. කියාගන්න බැරි සැනසීමකටපත් වෙනවා. කියාගන්න බැරි අනන්ත සහනයක් දැනෙනවා. අන්තියකටපත් වෙන්නේ නැහැ. අනන්ත සහනයක් දැනෙනවා. අර නිවන් දකින්නම ආපු පිරිසට අනිවාර්යෙන්ම ඔබ වහන්සේගේ කරුණාව යොමු විය යුතුමයි. මම ඔබ වහන්සේගේ මං ශ්‍රී සද්ධර්මයේ කියන එක නිවන ඉලක්ක කළා. මං හෙව්වේ නිවන. මං ඇත්තම කියන මං හෙව්වේ නිවන. නිවන කියන්නේ මං නිවනේ අකුරු තුන මම දන්නේ. මට ඕනේ හිතේ සැනසීම. ওই හිතේ සැනසීමට යන හරිම මාර්ගෙ පිටට ඔබ වහන්සේ දේශනාවල ලස්සන්ට කියා දෙනවා. ඒක උඩින් ඇහුවට කවදාවත් තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ඒක ගැඹුරින් හිතලා බන ඒක තේරෙන්නේ නැති එක අතෑරලා යන එක නෙමෙයි. තේරෙන්නේ නැති වචන එතන නවත්තලා ඒක හිතලා ඒක පුළුවන් උත්තරේ බැරි නෑ. ඒක පළවෙනි අවස්ථාවේ පෙළෙන්න පුළුවන්. හැබැයි පුළුවන් උත්තරේ මේ හිතලා ගන්නකොට ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියන ගෞරවයක් ආවේ ඔබ වහන්සේගේ ධර්මය නිසාම. නැතු ඔබ වහන්සේගේ මං ධර්මය අහන්න මේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ වචන එන්නේ? මට හිතා ගන්න බැහැ. මේ විදර්ශනා කරන්න මේ වචන කොහෙවත් අහලා නැහැ. කොහොමද මේක එන්නේ කියලා මට අදටත් හිතා ගන්න බැහැ. ඉතින් මේ වගේ මාණික්කයක්, මේ වගේ දියමන්තිය මන් දන්නේ පෘථුවියේ තියෙන වටිනාම දේ මොකක්ද කියලා. මට නම් හිතෙන්නේ තුරුළුවන් හැරෙන්නේ පෘථුවියේ වටිනාම දෙයක් ඇත්තටම නැහැ. ඔබ වහන්සේ මේ වගේ ඇත්තටම මට මං කිව්වද කොලෝ නැහැ. මට ලියලා බලන්න තරම් මට කොලෝ නැහැ. හැමදෙරේ මට මගේ අර වහන්සේ කියන උදරෙන් නැගෙන වචන තමයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරේ කියලා. ඉතින් මම ඇත්තටම අර මගේ අපි වචනෙන් කියන බෝකෙන් එන වචන කියන උදරයෙන් එන ඒ ගෞරවයෙන් මම දන්නේ මට දැනෙන විදිහට ඔබ වහන්සේට ප්‍රකාශ කරා. ඉතින් ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් මේ ධර්මය දේශනා කරන්න මේ පරපුරට විතරක් නෙමෙයි හාමුදුරනේ ඉතිරි මතු අනාගතේ බාර ගන්න ඉන්න පරපුරට මේ ධර්මය දේශනා කරන්න කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.
දෙදහස් විසිතුන වසරේ දොළොස්වැනි මාසේ 25 වෙනිදා නත්තල් දවස මුල් කරගෙන ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේගේ 22 වෙනි 23 වෙනි සංවත්සරයේ පාතබන සද්ධර්මයේ ආලෝකය ඇති වුණු දිනයක් හැටියට සමරන දිනයක් අද දවස. ධර්ම සංවේගයේ උපදවන්න පුළුවන් දවසක්. ඉතින් මේ ධර්මය පිළිබඳව ධර්මයේ තියෙන අගය දන්නේ ධර්ම සංවේදී අයට විතරයි. අලුතෙන්ම අද කවුරු හරි පැමිණිලා ඉන්නවා නම් එයා ටිකක් මේ කියන කතාවත් එක්ක අන්ධභූත වෙලා බලාගෙන ඉන්න ඉඩ තියෙනවා. එහෙත් ධර්මය පිළිබඳව හෝ කාලයක් ශ්‍රවණය කරන අයත් එක්ක මේ කතාව කතා කරන්න පුළුවන්. අනිත් අය විමතියෙන් බලාගෙන ඉන්නවා. අලුතෙන්ම මෙහෙණින් වහන්සේ කෙනෙක් එහෙමත් ඇවිල්ලා ඉන්නවා. මෑණියන්ට ටිකක් අන්ධභූත වෙලා තියෙවි. එහෙස වැඩි හිතන්න නැතුව අහගෙන ඉන්න. ඔව්. ඒ වගේ තව අලුතෙන් ආපු අය ඉන්නවා නම් ඒ ටිකක් ඒ කරකවල තෑරල වගේ තියෙන්න පුළුවන්. කවුරුත් මේ සද්ධර්මයේ සොයන්නේ පින්නතුනි ජීවිතේ බිඳුවටම වැටුනම. ඉතින් පින්නතුන් දන්නවා මම අවුරුදු 12න් පැවිදි භූමියට පත් වෙච්ච කෙනෙක්. ඒ මහණ උනේ ඇඹිලිපිටියේ කාවන්තිස්ස රාජමහා විහාරේ. සියන්නේකායේ පන්සල. මහණ උනේ හිටපු ආර් ප්‍රේමදාස මැතිතුමාගේ මිහිඳු ජයන්තියට 2500ක් ලංකාවේ ශිෂ්‍යත්ව සහිතව මහාන කළා. එතුමාගේ සංකල්පයට යටතේ තමයි මම මහාන වුණේ. ඒ 91 වගේ වර්ෂේ. 92 වගේ වර්ෂේ. ඉතින් බිඳුතුනේ එහෙ පැවිදිය භූමියත් ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනයත් පන්සල් අධ්‍යාපනයත් කටපාඩම් ආදී ලබා දෙමින් වත්පිළිවෙත් සිද්ධ කරමින් පොඩි හාමුදුරු කෙනෙක් හැටියට අවුරුදු කොළහක් දොළහක් වගේ වයස තියෙන කාලේ ඒ කටයුතු සිදු කරමින් කාලයක් ගත කරද්දී එච්චර සරු බවක් මට තේරෙන්නේ මේ මනස ටිකක් පොඩි පොඩි වුණාට ශරීරය ටිකක් මනස ටිකක් ගැඹුරින් ජීවිතය ගැන කල්පනා කරනවා. ඉතින් පිරිවෙනට ගිහිල්ලා පළවෙනි දවසේ මං ඇහුවෙත් ඇයි අපි මේව ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ කිව්වා මගේ පාලි උගන්නන සෝමරතන හාමුදුරුවෝ කියලා සාමිනාසෙ කෙනෙක් හිටියා. උන්වහන්සේ කිව්වා මෙහෙම ඉතින් ඉගෙන ගියත්තාම අපි ඉතින් පිරිවෙන් අවසානය කළා. අධ්‍යාපන කටයුතු කරලා ඉතින් විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. මම ආව ඊට පස්සේ ඉතින් රැග්ගේම කාලා අවුරුදු තව 4-5ක් ඔගේ උද්ඝෝෂණත් කරලා බඩ ගාලා ඉතින් පුළුවන් ඉතින් උපාධියක් ගන්න. ඊට පස්සේ ඉතින් පුළුවන් මේ මං වගේ ගුරුපත් වීමක් ලබන්න දේශපාලඥයෙක්ගේ පස්සෙන් ගිහිල්ලා ගුරුපත් වීමක් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් තව අවුරුදු 10ක් 12ක් විතර සර්විස්සක යනකොට ඉතින් හැමේසරේ පරිවේනාධිපති කෙනෙක් එහෙම නැත්නම් විදුහල්පති කෙනෙක් කොහොම වෙන්න පුළුවන් වෙනවා. මං ඇහුවා දැන් පරිවේනාධිපති හාමුදුරු සන්තෝෂෙන්ද? හාපෝ නෑ කිව්වා. අපිට වඩා ප්‍රශ්න මේ අහන්නේ කවුද? මේ අහන්නේ පින්නතුනි අවුරුදු 12ක 13ක වගේ පුංචි හාමුදුරු කෙනෙක් නිසායි වටින්නේ ඒක. තේරුණා නේද මේ ප්‍රශ්නේ අහන්නේ? ඒ පුංචි හාමුදුරු කෙනෙක් මම ගාවේ පඬිත් පරිවේනාධිපති හාමුදුරු හරි මහත ලොකු විශාල හාමුදුරු කෙනෙක්. ඒ උන්වහන්සේට කාර් එකක යන්න බෑ, වෑන් එකක තමයි යන්නේ. ඒ තරම් සද්දන්ත ශරීරයක් තියෙන්නේ, බඩගෙඩියත් එක්ක විශාල ශරීරයක් තියෙනවා ඒ හාමුදුරුවන්ට. වෑන් එක වෙනවම සීට් එකක් හදලා ඒක නැගලා තමයි යන්නේ හාමුදුරුවෝ. පාරේ බස් වල යන්නත් බෑ. දොරෙන් හැමුණොත් ඇතුල් වෙන්න පිට වෙන්න බැරි වෙනවා. දොර කපල තමයි ගන්න වෙන්නේ. ඒ තරම් විශාලයි. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේ සතුටෙන්ද නැහැ කිව්වා. උන්වහන්සේ සෑහෙන ප්‍රශ්නවල, පිරිවෙනේ ප්‍රශ්න, ගමේ ප්‍රශ්න, පන්සලේ ප්‍රශ්න, දාන ප්‍රශ්න, සමාජික ප්‍රශ්න, මේ හැම ප්‍රශ්නයක් එක්කම හාමුදුරුවෝ විශාල පීඩනකින් ඉන්නේ. මේ මදිවට ලෙඩ. එඩ ප්‍රශ්නේ ඉන්නවා කියලා. ඉතින් මම ඇහුවා ඒ කාලේ සායනසේ පඩිය ගියේද? පඩිය 12,500යි ඒ කාලේ තිබුණේ ගුරුවරයෙක්ගේ පඩිය. මං කිව්වා අපි පඩිය වෙනුවෙන්ද වැඩ කරන්නේ? එහෙම නැත්නම් තනතුරු වෙනුවෙන්ද වැඩ කරන්නේ? මට තේරුන්නේ සාරවත් බව. දැන් සතුටක් නැහැ, ඒ හැටි පඩියකුත් නැහැ. ජීවිතේ කිසි කෙනෙක් සහනෙන්නේ නැහැ. කිසි කෙනෙක් සහනෙන්නේ නැහැ. ඉතින් එහෙම සහනෙන් නැති තැන, පීඩණයෙන් ඉන්න තැන මොකද්ද ජීවිතේ කියන එක පිළිබඳව පොඩි කාලෙම හැඟීමක් ආවා. ඊට පස්සේ හාමුදුරුවරුන්ටත් දහම නැහැ. උන්වහන්සේලාත් සාමාන්‍ය ඕලෙවල් පිරිවෙන් අවසාන විශ්වවිද්‍යාල වගේ දේවල් කරගෙන ජීවත් වෙන නිසා උන්වහන්සේලාටත් සහන නැහැ. උන්වහන්සේලාත් සමහර අය සහනය ලබන්නේ ලෙමන් ජින් බෝතලයකින්. සමහර අය සහනය ලබන්නේ ඒ වගේ මොනවා හරි මද්‍රව්‍ය පාවිච්චි කරලා වෙන්න පුළුවන් සහනය ලබන්නේ. ඉතින් තේරෙනවා ඒක මම කියන්නේ සැප විඳිනවා කියලා. මම ඒකට කියන්නේ දුක් විඳිනවා කියලා. ඒක සැපයක්ද? මත් වතුර බීම, මත්පැන් බීම සැපයක් නෙමෙයිනේ මහත්තයනේ. ඒක මානසික ඒක දුකක්. කට්ටිය සැප දුක පටලවාගෙන ඉන්න එකයි වැරද්ද. ඒවා සැප විඳිනවායි කියන ගණේට තමයි දාලා තියෙන්නේ. ඒවා ඇත්ත වශයෙන්ම දුක් විඳීම. ඉතින් ඒවා තෙක්ක ඉදිද්දී ඉතින් මම දකිනවා අපේ සමහර හාමුදුරුවරු උඩට බොන අය හිටියා. ඉතින් සමහර උදවිය දිහා මම බලාගෙන ඉතින් දුක් වෙනවා. බුදුහාමුදුරන්ගේ විහාර මන්දිරයට ගිහිල්ලා බුදු පිළිමේ ඉස්සරහා ඉඳගෙන බුදුහාමුදුරුවොත් එක්කම කතා කරන ඔබ වහන්සේගේ ශාසනය මොකද්ද? වහන්සේගේ ශාසනයට මොකද මේ වෙලා තියෙන්නේ? වහන්සේ දෙසූ ධර්මයේ මොකද්ද කියලා අහනවා. ඉතින් උන්වහන්සේ කියනෝ වගේ යම් යම් දේවල් ඉතින් මට දැනෙනවා. මනෝක්‍රාන්ති වෙන්න පුළුවන්. නමුත් ඒක මට දැනෙනවා. ඒ වගේම මම අහනවා මේ ඔබ වහන්සේ මේ මම ඇයි රැට කන්න එපා කිව්වේ අපිට කියලා. පොඩි හාමුදුරුවනේ අපිට බඩි කෙනි. අපිට බඩි කෙනි වුණාම මං ගිහිල්ලා අහනවා වහන්සේට ඒක කරුණාවක් නැද්ද? අපිට බඩි කෙනි තේරෙන්නේ නැද්ද? ඇයි රැට කන්න එපා කිව්වේ? කියලත් අහනවා. ඊළඟට මම නිතරම කල්පනා කරනවා රැට නොකා ඉඳීම සීලයක් නම් තුන් වේලම නොකාගෙන හිටියොත් එහෙම සෑහෙන සීල්නේ කියලා. ඉතින් කොහේ හරි පැඩලිල්ලක් තියනවා අතරමං විල්ලක් තියනවා කවුරුත් මේක පාද ගන්න ඕන පොත්පත් නම් තියනවා ඒවා පුස්තකාලේ කබඩවල අවුරුද්දකට එකක්වත් එළියට අදින්නේ නැති මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා යටිහිතේ යම්කිසි කියවීමක් තිබ්බා. පොඩි කාලේ මහන වුණු නිසා ගිහි ජීවිතේ ඉන්න කට්ටියට ලොකු නිදහසක් තියෙනවායි ෆ්‍රීඩම් එකක් තියෙනවායි කියලා මට හිතුණා. ඒගොල්ලෝ බයික් පදිනවා, බයිසිකල් පදිනවා, වාහන එලවනවා, තොරම් බලන්න යනවා, කානිමල් බලන්න යනවා, සංගීත බලන්න යනවා, ෆිල්ම් බලන්න යනවා, මූදි නාන්න යනවා, කරණම් ගහනවා, ඒකුත් දේවල් කරනවා, ඇලේ පීනනවා, නටනවා. සතුටෙන් ඉන්නවා. අපිට තේරෙනවා අපිට මේ හිරවීමක් තියෙනවා. ඒගොල්ලෝ හරි ෆ්‍රීඩම් එකක ඉන්නවා කියලා හිතනවා. හිතලා එකපාරක් ගියා සිවුර දාලා. ගියාම පන්සලට ආවා. පන්සලට ආවම ආයි අලලු මහන කරෙව්වා. තෝවේද යන්නේ කියලා. ඉතින් ආයිසරයක් ගියාට පස්සේ මූ යන පාරට මහන කරන්න බෑ කියලා අතහැරලා දැම්මා. ඊට පස්සේ මම ඕම නිදහසේ අර යාළුවොත් එක ගෙලිලෝල් භාවේ මහ ලොකු වයසක් නැහැ තාමත් අවුරුදු 16ක් වගේ. ඉතින් අර අධ්‍යාපන කටයුතු සිද්ධ කරගනිමින් යාළුවොත් එක්ක නටමින් කයමින් එච්චර හොඳම සමාජයක් කියන්නත් බෑ. එච්චර දියුණු නෑ වගේ සමාජය. සමහර අය සිගරට් සුරුට්ටු බොන අය එහෙමත් හිටියා. ඒ වගේ සමාජයක් එක්ක ක්‍රිකට් ගහනවා, සෙල්ලම් කරනවා, යාළුවෝ ඉතින් විනෝද චාරිකා යනවා, මේ වගේ දේවල් කරමින් ඒගොල්ලන්ගේ ෆ්‍රීඩම් එකේ හිටියා බලන්න. ඉතින් එහෙම කාලයක් සිටියේදී මුලදී දහම මුණ ගැහිච්ච නිසාත්, ඒ අතරත් දහම් පොතපත කියවපු නිසාත්, දහම් පොත්පත් කියවන්නේ කවුරුත් කියවපු කියන්න නිසා නෙමෙයි, බලපෑම් නිසා නෙමෙයි, මගේ ජීවිතේට කරුණ එකතු කරගන්න. මං කුඩා කාලෙමයි රේණුකාන චන්දවිමල නායක හඳුරගේ පොත් ටික කියලා අවසන් කරේ. ඉතින් බලාගෙන ඉද්දී ධර්මය හොයන්න ආසාවක් ඇති වුණා. ඉතින් භාවනාවක් හැටියට තිබුණේ ඕමල් විසෝභිත හාමුදුරුවන්ගේ භාවනා මන්දිරයක් තිබ්බා. සතියට දෙපාරක් පොඩි භාවනා වැඩසටහනක් තියෙනවා. පොඩ්ඩක් සියලු සත්වයෝ සූපත් වේවා කියන භාවනාවකුයි ආනාපානසති භාවනාවකුයි සරලව කියා දෙනවා. මෙන්න මේක දිහා බලාගෙන ඉන්නකොට පින්නතුනේ මට තේරුණා හිත කියලා වෙනම යෝධයෙක් ඉන්නවා. මොකක්ද තේරෙන්නේ? හිත කියලා වෙනම එක්කෙනෙක් ඉන්නවා. මේ මමම නෙමෙයි. දැන් බොහෝ දෙනෙක් මේ සමාජේ හිතාගෙන ඉන්නේ මේ මමමයි ජීවත් වෙන්නේ කියලා. නෑ, මෙතන දෙන්නෙක් ජීවත් වෙනවා කියලා ඔන්න තේරුම් ගන්නවා. ආන්න පින්නතුනේ මීට වඩා ගැඹුරින් ධර්මයක් තියෙන්න ඕන හොයන්න ඕන කියලා අදහසක් ඇති වෙනවා. ආන්න එවිට පින්නතුනේ තවත් හාමුදුරු කෙනෙක්ගේ මාර්ගයෙන් මම අහනවා විමසනවා කොහෙද තියෙන හොඳ ආරන්නේ, කොහෙද තියෙන මනස දියුණු කරගත්ත අය, කොහෙද ඉන්නේ කියලා අහනවා. ඉතින් අහනකොට තැන් තැන් කියලා දෙනවා. එක හාමුදුරු කෙනෙක් හිටියේ ඉතින් මාව එක්කන් යනවා ඒ තැන් වලට. ඉතින් ගිහිල්ලා මාසයක් දෙකක් ඉන්නවා. ආයි වෙන කොහේ හරි තැනක් එතෙන්ට ඇවිල්ලා කියනවා අහවල් තැන ඉන්නෝ තව ආධ්‍යාත්මික දියුණු කෙනෙක් ආයි දුවනෝ එහෙ. අර කලින් අර දුවා කිව්වා වගේ කියන්නේ කොහෙද දුවනෝ. එහෙම හොයන ගතියක් තිබුණා. එහෙම සොය සොයා අනේක විද භාවනාවල් ප්‍රගුණ කළා. කටයුතු කරගෙන ඉද්දී අවසානයේ මගේ මම හදෑරුව කාලයක් ආත්ම ආරක්ෂක සටන් කලාව හදාරලා තියෙනවා, මාෂල් ආර්ට් හදාරලා තියෙනවා. ඒකේ මට දැන් භාවනා කරන කාලෙක මට හිතෙනවා දවසක් මගේ පන්තියට යන්න මට සරමයි සුදු සරමයි ෂර්ට් එකයි ඇඳලා. එතකොට මාතර ඉඳලා එනෝ මේ අපිට උගන්වන සර් කෙනෙක් ආවේ කාලේ මේ මහේෂ් කියලා. තා බන්දුල කියලා කෙනෙක් ඉන්නවා, ඒත් හිටපු මාස්ටර් කෙනෙක්. දැන් එයාත් ඔය දෙවුන්දර පැත්තේ බණ කියනවා කියලා මම අහලා තියෙනවා. මේ ඔක්කොම මාස්ටර්ලා බණ කියනෝ දැන්. ඒ තුම කිව්ව දවසක් මේ මම අර රූපවාහිනී අර බණ කියන ස්වාමීන් වහන්සේ එහෙම තින්නෝ මේ සියන භාවනා මධ්‍යස්ථානයේ තිවුණු වහන්සේලා ආයතනේ ගොඩාක් මනස දියුණු කරගත් අය ඉන්නවා. අන්න මේ එහෙනම් හොඳට තියනවායි කියලා මට පණිවිඩයක් කිව්වා. ඉතින් මම තනියෙන් කොළඹ හොයාගෙන එනෝ මේ භාවනා මධ්‍යස්ථානයේ. ආගෙන ඇවිල්ලා ආපු දවසේම නායක හමුදුරු ඉතින් මම දැක්කා. දැකලා මන් දිහා බැලුවා. මල්ලා ඉතින් නායක හමුදුරු මුණ ගැහෙන්න ගොඩාක් ඉවසීමෙන් ඉඳලා භාවනා කාලයත් අවසන් කරාට පස්සේ මහාන වෙන්න මෙහෙ පුළුවන්ද කියලා නිකන් ඇහුවා. ඇහුවාම කිව්වා ඉතින් එහෙම මහාන කරගන්නේ නැහැ මෙහෙ අය, ඕනනම් ඇවිල්ලා කාලයක් භාවනා කරන්න කිව්වා. ඉතින් දැන් භාවනා කරන්න ඕන ඇවිල්ලා මාස තුනක් විතර එක දිගට භාවනාවේ යෙදුණා. ඒ භාවනාවත් සම්පූර්ණ කරගත්තා. සම්පූර්ණ කරගෙන ඉන්නකොට දැන් හිතෙනවා මේකේ මහාන වුණොත් මං හිර වෙනවා. හොඳ වැඩේ තමයි දැන් ගිහිල්ලා සාමාන්‍ය විදියට රස්සාවක් කරගෙන යඩ කරගෙන ජීවත් වෙලා ඉඳලා හිටලා ඇවිල්ලා මානසික සුවතාවයට භාවනාවක් කරගන්නවා. දැන් ඔන්න පණින්න ප්ලෑන් කරනකොට හාමුදුරු ටික එකතු වෙලා ගිහුවා මහාන වෙන්න යෝජනා කරනවා කියලා. මං කිව්වා දැන් බෑ, අමාරුයි, මේ ගෙදර කට්ටියට පින්කමක් කරන්නත් බෑ, මෙහෙමයි මෙහෙමයි කියලා අර නැතිබරි ගාති කියන්න පටන් ගත්තා. හාමුදුරුවෝ කිව්වා නෑ, ඒ මොකක්වත් ඕනේ, අපි වේදම් කරන්නේ, අපි කරන්න ඔක්කොම ටික. මං කිව්වා පිරිකරක්වත් ගන්න නෑ, ඒකත් අපි දෙනවා කියලා කතාව බෑ කියන මට්ටමටම හැදුවා. බෑ කියන්න බැරි වෙන මට්ටමටම හැදුවා. ඊට පස්සේ ඉතින් මහන වුණා. ඉතාම සංවර අහිංසක කොල්ලෙක් කියලා මහාන කෙරෙව්ව. මහාන කෙරෙව්වට පස්සේ මේ කොල්ල මාසෙයි හිටියේ භාවනා මධ්‍යස්ථානට ලියුමක් ලියලා තියලා මම සත්‍ය සොයාගෙන මිස ආයේ එන්නේ නැහැ කියලා ඉවරලා භාවනා මධ්‍යස්ථානෙන් පැන්නා. ඔන්න බලන්න බොහොමාරුවෙන් පිරිකරක් දීලා බොහොම හොඳ කොල්ලෙක් සංවර කොල්ලෙක් කියලා මහාන කරා මේ යෝධයා මාසෙයි හිටියේ පැන්නා. පැනල කොහෙද ගියේ? ඉතින් ලියුමකුල් ලියලා ගියේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ආරංචිත් ඇවිල්ලා තියෙනවා මම ඉන්නේ කොහෙද කොතනද ඉන්නේ කියලා. බලනකොට මේ අපි ගියේ ඔය ලෙනගල කියන ප්‍රදේශයේ ආරණ්‍යයක සාහිණහන්සේ නමක් වැඩ හිටියා, කුටි හාමුදුරුව කියලා. ගල් වෙනක වැඩ ඉන්න හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ අරියතුන් වහන්සේ කෙනෙක් හැටියට බොහෝම ආදරයෙන් ගෞරවයට පාත්‍ර වෙච්ච ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ළඟ භාවනාවක් තියෙනවා යම්. ඒ භාවනාවත් ඉතින් ප්‍රගුණ කළා. ඒක ප්‍රගුණ කළත් මගේ තාම හිතට නිදහසක් නැහැ. කවුරු හරි කියලා වැඩක් නැහැ, ඔබ අරිහත්, ඔබ මාර්ගඵල කියලා එහෙම මට කියලා වැඩක් නැහැ. මට දැනෙන්න ඕන. ඒකනේ වැදගත් නේ. දැන් ඔයත් යම් මානසික සුවතාවයක් ලබනවා නම් ඒ මං කියපු එකක් නෙමෙයි ඔබ ලබන්නේ. ඔබට දැනෙන දේ. එහෙමනේ. ඔබට දැනෙන දෙයට මං කියලා නැහැනේ කවදාවත්. ඔය අහවල් තැන ඉන්නේ කියලා. ඒ නිසා මටත් අවශ්‍ය කරන්නේ කවුරු හරි කිව්වට වැඩක් නැහැ. ඔබ මාර්ගඵල, ඔබ සෝහාන්, ඔබ අහවල් තත්ති කියලා ඒක මට වැඩක් නැහැ. මට දැනෙන්න ඕන. එහෙමනම් තාමත් තියෙනවා. කන්න බොන්න තියෙනවා, ඉදුම් හිටුම් තියෙනවා, ජීවිත කාලෙම පවතින්න පුළුවන්, කිසිම අඩුවක් නැහැ. ගිලම්පස් එකේ ඉඳලා බෙහෙත් ටිකේ ඉඳලා ඔය ආරණ්‍ය වල භාවනා මධ්‍යස්ථානවල තියෙනවා. ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න මහනකම තෝරගන්න ඕනේ නෑනේ. මේ රස්සාවක් කරන්න පුළුවන්කම තියෙද්දි, ව්‍යාපාර කරන්න පුළුවන්කම තියෙද්දි, අතේ වෙයි හයිය දෙද්දි ජීවත් වෙන්න මහනකම මොකටද? ජීවත් වෙන්න මහනකමක් ඕනේ නෑ. අන්න පින්නතුනේ ධර්මයේ හැම තැනම හොයාගෙන හොයාගෙන යද්දී ඉතින් විවිධ පොත්පත් දාර්ශනිකයන්ගේ පොත්පත් කියවනවා. දැන් මේ ධර්මයේ ජීවමාන කරගත්ත කෙනෙක් මුණ ගැහෙන්න ඕන. හරියටම ජීවමාන කරගත්ත කෙනෙක් දැන් මට අභියෝගයක් වෙන කෙනෙක් මට හමු වෙන්න ඕන කියලා කටයුතු කරද්දී තමයි මට ওই ධර්ම මාර්ගයන් කීප තැනකින්ම මතු වුනේ. ඉතින් එහෙම මතු වෙච්ච මාර්ගයෙන් පින්නතුනේ බොහොම කාලයක් වෙර වීරිය දරලා පින්නතුන වරින් වර කියලා තියෙනවා. අපි ධර්මයේ විමසනවා, තේරෙන්නේ නැති වෙනකොට ඔළුවෙන් හිටගෙන අහනවා, ධර්ම කරුණු අත්ලිහි ලියා ගන්නවා. අර දරුවත් කිව්වා ස්වාමීන් වහන්සේ මම තේරෙන්නේ නැති කාරණා පොඩි පොතක ලියා ගන්නවා කියලා. ඔය ධර්ම තේරුම් ගන්න අනිවාර්ය කෙනෙක්ගේ ලක්ෂණ ඕවා. තේරුම් ගන්නවා, ඒව විමර්ශනය කරනවා, ගවේෂණය කරනවා. එහෙම කරමින් කාලයක් කටයුතු කරද්දී මේ වගේ දවස යෙදිලා තිබ්බේ අඟහරු ආද දවසක්. එදා අද යෙදිලා තියෙන සඳුද දවසක්. එදා යෙදුනේ අඟහරු ආද දවසක් 25 වෙනිදා. ඉතින් ඒ අඟහරු ආද දවසක පැවැත්වෙන ඒ දේශනාවකදී අඟහරු ආද නත්තල් දවස නෑ නේද කියලා කිව්වා. මොකද අපිට නත්තල් නෑනේ, අපි වැඩසටහන තියෙනවා. ඒකට සහභාගී වුණා, සහභාගී වෙලා මට හිතුණා සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා ගන්න. ඉතින් ලබා ගන්න උත්සාහ කරා. මගේ බලාපොරොත්තුව මධ්‍යම රාත්‍රියේ වෙනකන් හරි මම මේ සාකච්ඡාව කරන දෙඩි මට්ටමකින් ඊටාම සීරියස් විදියට මම මේක අනිවාර්යෙන් සිද්ධ කරනවා. ඒ සීරියස් විදියට කරනවා කියලා කියන්නේ අපි ඒ කියන හැම කාරණයකටම සාධාරණයක් ඉෂ්ට කරනවා, නුවණින් බලනවා කියන අදහස තමයි තිබ්බේ. එවිට අර අල්ලේ රේඛා වගේ ධර්මයේ පැහැදිලි කාලයක්. ඉතින් කුමන හෝ එක කාරණයක් නිසා, කුමන හෝ එක ගැටලුවක් නිසා රැඳිලා ඉන්නවා. ඒක තමයි මට දැනෙන්නේ. ඒ කියන්නේ කරුණු කාරණා තේරෙනවා, අවබෝධය නැහැ, ප්‍රත්‍යක්ෂතාවය නැහැ. ඉතින් සමහර අය හිතනවා කරුණු කාරණා පැහැදිලි වුණයි කියලා ඒක අවබෝධය කියලා. ඒක අවබෝධය නෙමෙයි. මේ අහවල් තැන අර ගියක් ලස්සන තියෙනවයි කියලා දැනගත්තට, දැකගත්තට ඒගේ තමන් සල්ලි දීලා මිලදී ගත්තේ නැත්තම් ඔබට ඒගේට ඇතුල් වෙන්න බෑ. තේරෙනානේ? දැනුම කියලා කියන්නේ අයිතියක් නැති ගයක් දකින්නවා වාගේ. පැහැදිලි නේද? අයිතියක් නැති කෙනාට වුණත් ගයක් ඒ විදියටම දකින්න පුළුවන්. අයිතිකාරයට පේන විදියටම තමයි පේන්නේ. අය වෙන විදියකට පේන්නේ නැහැ. හැබැයි එක සිද්ධියක් තියෙනවා, ඒ ගෙට ඇතුල් වෙන්නේ ඒ ජීවත් වෙන්න බෑ. ආන් මේ වගේ තමයි ධර්මය දැන ගැනීම, දැක ගැනීම කියන්නේ එකක්, ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ තව එකක්. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් ධර්මය දැනගත්ත කෙනත් වහලේ හැඩ මේකයි, බිත්තිවල පාට මේකයි, ජනෙල් මෙච්චර තියෙනවා කියනකොට අපිත් හිතනවා මෙයා අවබෝධ වෙන්නේ නැති කියලා. තේරුණා නේද? අවබෝධ වෙන්නේ නැති කියලා. හැබැයි අවබෝධ නෙමෙයි ඒක. ඒස අවබෝධය නම් Taman සුව විඳින්න ඕන. ධර්මයේ අයිතිය ලබා ගන්න ඕන. ඉතින් මට ලොකු ගැටලුවක් ඇති වුණා. ඉතින් මම ගියා සාකච්ඡාව ඉල්ලලා මගේ අදාළ ආර්ය ශ්‍රාවකයා ළඟට. ඊළඟ මං කිව්වා මට මේක අල්ලේ රේඛා වගේ පැහැදිලි, හැබැයි අවබෝධය නැහැ කියලා. එතකොට කිව්වා ඔබ වහන්සේට තව තවත් භාවනාවල් පිළිබඳව, නොයෙකුත් දේවල් පිළිබඳව විශ්වාසයක් නැති. මං කිව්වා නෑ, මේක මාර්ගයේ පැහැදිලි. මේක තමයි සම්බුද්ධ දේශනාව මාර්ගය. මේක තමයි පංච උපාදානස්කන්ධය නිදහස් කරන මාර්ගය කියලා පැහැදිලි. මොකද පිළිතුනේ පංච උපාදානස්කන්ධේ නිදහස් වීම තමයි මුල ඉඳන් අග දක්වාම තියෙන. අය වෙන මාර්ගයක් නැහැ. හරි, මේ නිකන් ඔළුව අවුල් කරගන්න එපා. ධර්මයේ ගැඹුරුයි, අපිට තේරෙන්නේ නැහැ කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන මේ ඇත්ත වශයෙන්ම කියතොත් අපේ මේ මානසික ක්‍රියාවලිය ඔච්චරයි. මානසික හඳුනා ගැනීම මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඔක්කොම පිට තියෙන දේවල් නෙමෙයි මේ ඔක්කොම මනෝභාවයන් තේරෙනවා නේද මානසික ලක්ෂණ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මානසික ලක්ෂණ එකක්වත් මේ ඇඟේ parts එහෙම නෙමෙයි තේරෙනවා නේ මනසේ තියෙන ලක්ෂණ එවනම් පංච උපාදානස්කන්ධේ දුරු කිරීමම තමයි තියෙන්නේ වෙන දෙයක් නැහැ වෙන දෙයක් නැහැ හරි ඊළඟට ඒක තමයි මේ ගුරුවරයාගේ වටිනාකම කියලා කියන්නේ. ඉතින් ඒ ගුරුවරයා මදක් නිහඬව හිටියා, නිහඬව ඉඳලා කිව්වා ඔබ වහන්සේගේ මෙය තේරුම් ගැනීමට දරන උත්සාහය වැඩි ඇති කිව්වා. වීරිය. මං අන්නේ මොහොතේදී කැඹුරින් ඒ කාරණේ දිහා බැලුවා ඒ කාරණේ පරීක්ෂා කරලා බැලුවා මං කර වැඩි වීරියත් අතහැරියා අන්න මේ ලෝකේ රඳවන්න තිබුණු අවසාන සංඛාරයන් අතහැරියා අවසාන විඥානේ අතහැරියා අවසාන නාම රූප වශයෙන් ගත්ත එක අතහැරියා අනිත් ඒ ඔක්කොම සිතෙන් කඩලා බිඳලා නැති කරලා දාලා තිබ්බේ ආන්නේ මොහොතේදී මේ ලෝකෙ නිදහස් වීම ආරම්භ වුණා ක්ෂණිකවම. ඉතින් ඒ උත්තරීතරත්වය ලැබුණා. ඒ උත්තරීතරත්වයේ සතුට, ප්‍රමෝදය, ප්‍රීතිය, ප්‍රසාදය ජීවිතේ ඇහැකින් වැටෙන විශාලම කඳුල් බිඳුව. මිනිස්සු මේ ලෝකේ සතුටටත් අඬනවා දුකටත් ඇඬෙනවා එක එක ඉමෝෂනල් තත්ත්වවලට එක එක විදියට මේ කඳුල කියන එක නිර්මාණය නිෂ්පාදනය වෙන එකක් අපේ ආධ්‍යාත්මය තුළ ඒ නිසා මේ ධර්ම ප්‍රබෝධය නිසා ඒවා හුදු වේදනාත්මක භාවය නිසාම නෙමෙයි ඊටත් එහා ගියපු සංවේදීතාවයක් මත ගොඩනගන්නා වූ දෙයක් ඒක ඉතින් පහල වුණා දැන් ඉතින් මන් නිහඬයි. ඊස්සේ මගේ ආර්ය උත්තමයන් අහනවා මේ තා ප්‍රශ්න තියෙනවද අහන්න කියලා. ඉතින් මන් නිහඬයි. දැන් ප්‍රශ්න යම් යම් ඒවා අහන්න හිතුණත් උගුර ළඟට එන්න කලින් ප්‍රශ්න විසඳිලා උගුරෙන් එළියට යන්න ප්‍රශ්නයක් අහන්න නේද? උගුර ළඟට එන්න කලින් ප්‍රශ්නේ උගුර ළඟ ක්‍රියේට් කරන්න හම්බෙන්නේ නැහැ ප්‍රශ්නයක් උත්තරේ හම්බ වෙනවා. මොකද ඥානය අවදි වෙලා ආලෝකය උදා වෙලා ඇස පහළ වෙලා අඳුර නැහැ. ප්‍රශ්නේ උගුර ළඟට එන්න කලින් උත්තරේ හම්බ වෙනවා. ඒකට කටින් අහන්න හම්බෙන්නේ නැහැ කවදාවත් ප්‍රශ්නේ. ඉතින් හරි අපූර්ව අත්දැකීමක් ලැබමින් ඉන්නවා. ඊට පස්සේ මට ලස්සන වචනයක් මං නිතරන්තරයෙන්ම හුරු කරපු වචනයක් මට මේ මොහොතේදී අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ වුණා. මෙතෙක් කාලයක් අනුමානයෙන් වගේ කියවමින් හිටපු වචනයක්. ඒ තමයි වචන සියල්ල බොරු. මොකද්ද මේ විලම්බීත කතාව කියලා තමයි මං හැමතිස්සෙම හෙව්වේ. වචන සියල්ල බොරු කියන එක මං හැමතිස්සෙම හෙව්වා. මේ ඒක මහා නොතේරෙන කතාවක් හැටියට. ඉතින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධයෙන්ම දැන් මට මොනෝ හරි මගෙන් අහනවා ඉවරයක් නෑ. ඒ නිසා මගේ උප්පත්තියේ පළවෙනි වචනය වචන සියල්ල බොරු. ඔබ තමයි උප්පත්ති පළවෙනි වාක්‍ය. තේරුණානේ? උපත්ති වාක්‍ය ඔච්චරයි. දවසේ තින් ගුරුතර කිව්වා. හරි. හරි. වචන සියල්ල බොරු. ඒක ඉතින් කටපාඩම් කරගෙනත් කාට හරි කියන්න පුළුවන් එහෙම කිව්වයි කියලා ඒක එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඒක තම දැන ප්‍රත්‍යක්ෂ කොට තමන්ගේ ආධ්‍යාත්මය තුලින්ම මතුවෙන වචනයක් වෙන්න ඕන. ධර්මයට බොරු කරන්න එපා කවදාවත්. නොතේරෙන දේවල් තේරුණා වගේ කියන්න එපා. තේරෙන දේවල් නොතේරෙනවා වගේ ඉන්නත් එපා. සත්‍යවාදී වෙන්න ධර්මයේ හමුවේහි ධර්මයේ කියන්නේ විශ්වයක්. ඒ විශ්වයේ සමග ගනුදෙනු කරනවා කියන්නේ ඔබ ඔබ සමග ගනුදෙනු කිරීම, ඔබේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කිරීම. අපිව රවට්ටන්න පුළුවන්, ඒ වුණාට ඔබේ මනස ඔබට රවට්ටන්න බැහැ. ඒ නිසා අපි කවුරුත් කටයුතු කරන්න ඕන. ගුරුවරයෙක් රවට්ටන්නවත්, ධර්මයේ රවට්ටන්නවත්, අපිව රවට්ටන්නවත් නෙමෙයි. තමන් ඇත්ත තෝරගන්න උත්සාහ කරන්න ඕන. එහෙමනම් දැන් උත්තරේ ලැබුණා, හරි සන්තෝසයි. දැන් වෙනතුනේ හරි සන්තෝෂෙන් ඉගිල්ලිලා වගේ යන්නේ පාරේ ඇවිදගෙන යද්දී නිකන් අඩි ගානක් උඩින් යන්නේ පොළොවේ අඩිය වදින්නේ නැහැ වගේ දැනෙනවා. ඒ කියන්නේ ඊ තරම් ප්‍රීති ප්‍රමෝදයක්, ප්‍රසාදයක්, පරිපූර්ණත්වයක් දැනෙනවා වෙනතුනේ. දැන් මං ගිහිල්ලා කුටියකට වෙලා දහම් රස වළඳමින් සතුට වෙමින් දැන් නිදාගන්නට වඩා සතුටුයි අවදි වෙලා ඉන්න එක. අවදියෙන් ඉන්න මොකද ඒ තරම් ආලෝකයක්, ප්‍රබෝධයක්, සැනසීමක් දැනෙනවා. ඉතින් මං කුටියට වෙලා සද්ද නැතුව ඉන්නවා. තවත් බණ දහම් කියාගෙන යන මහත්මයෙක් ඉන්නෝ, ගමක් ගමක් ගානේ කියෝ කියෝ යන කෙනෙක් ඉන්නවා. යටත් යම් අවබෝධයක් තියෙන කෙනෙක්. එයාට ආරංචිය ලැබුණා කොහොම හරි. මට මග කියා දුන්නු අම්ම කෙනෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා අඳුල්ලා දෙන්න කටයුතු කරපු මේ අම්ම කෙනෙක් හිටියා උඩුගම් පොළ පැත්තේ මෑණි කෙනෙක්, අම්ම කෙනෙක්. ඒ අම්මා තමයි අපිට කැසට්ස් දීලා කාර් එක එවලා එමේ බණහන්න මේ අපිව පොඩි හාමුදුරුවරු හැටියට යොමු කරගත්තේ. ඉතින් අම්මට මං කෝල් එකක් දෙන්න පාරට ගිහිල්ලා කඩේකින් කෝල්ලයක් අරගෙන මං කිව්වා මේ අම්මා බණ අහලා ඉවරයි. ඒ කියන්නේ හාමුදුරුවන්ට ගැළපෙන්නේ නැති මේ ධර්මයේ කියලා ඇහුවා. නෑ නෑ මං කිව්වා ගැළපෙනවා, හොඳටම ගැළපෙනවා. එහෙනම් අහලා ඉවරයි කියන්නේ? මං කිව්වා අහලා ඉවරයි කියලා. ධර්මයේ හොඳ නැත්තේ නෑ, හොඳයි මේ ගහලා ඉවරයි. ඒ කියන්නේ අවබෝධ වුණයි කියන එකේ කියලා කිව්වා. මං ඉතින් සද්ද නැතුව හිටියා. ඔන්න කට්ටිය එන්න පටන් ගත්තා ධර්මය අහන්න. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ කරුණු කාරණා ඒගොල්ලන්ටත් කියනවා. ඒගොල්ලන්ටත් ඉතින් පැහැදිලි. ඒගොල්ලෝ අනුමෝදන් වෙනවා, සතුටු වෙනවා. ඊට පස්සේ පින්නතුනේ මම දැන් වල කුටියකට වෙලා ඉතින් සද්ද නැතුව ඉන්නවා. ඒක මාත් එක්ක ආවා. ඇවිල්ලා කිව්වා දැන් ඔබ වහන්සේ බණ කියන්න ඕන. ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මං කිව්වා මේක කියන්න බණක් නැහැනේ. මේක මොන බණක් කියන්නේ? මේක කියන්න බණක් නැහැ. ඒක තමයි වැඩි හොඳ. ඒක තමයි වැඩි හොඳ කිව්වා. මං කිව්වා මම මොනෝ කියන්නද? මට කියන්න බණක් නැහැ. මට නම් මන් දන්නේ නැහැ මට කියන්න බෑ කියලා. එතුමා කිව්වා නෑ නෑ මං වැඩසටහනක් ලෑස්ති කරන ඔබ වහන්සේ වඩින්න ඕන කිව්වා. මං ඔව් කියන්නෙත් නැතුව බෑ කියන්නෙත් නැතුව සද්ද නැතුව හිටියා. මේ මිනිස්සයා කොහෙද ගමක වැඩසටහනක් ලෑස්ති කරලා රෙද්දක් එලලා මේ පුටුවකට ඇතිරිල්ලක් එලලා මේ ධර්මාසනයක් හදලා ඒ ගමේ ප්‍රචාරයක් යවලා මාව ගිහින් වාඩි කෙරෙව්වා මේ පුටුවේ බණ කියන්න කියලා. හැන්දෑව 6ට 7ට පටන් ගත්ත දේශනේ. පින්නතුණ්ඩ කියන්න බණ කියනවා 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 ඔහොම කියලා. හැබැයි එතුමා දන්නවා මේ බණ යන විදිය. ඒ නිසා ඔරලෝසුවක්වත් වටපිටාව පේන්නවත් තියලත් නැහැ. ඉතින් මාත් ඔහි කියනවා මටත් කාලය අහුවෙන්නේ නැහැ මමත් කියනවා කියලා 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 ඉවර වෙලා මම අවසාන නතර කරන්න කිට්ටු වෙලා මම ඇහුවා මහත්තයා මේ දැන් වෙලාව කීයක් දන්නේ මේ අපි ධර්ම දේශනාව නතර කරනවද කියලා. නෑ සායින්හස මේ උදේට දාන් ටිකක් වළඳලා ඒ ටිකක් බීලා දාන් ටිකක් වළඳලා අපි වඩිමු ගියා. මං කිව්වා වෙලාව 4:45යි 5යි වෙලාව. දැන් වෙලාව මේ තව බොහොම පොඩ්ඩයි තියෙන්නේ. මේ වෙලාවට අපි මුරකට සෝද ගන්නකොට ලෑස්ති වෙනකොට හරි ගියෝ දාන් ටිකක් වළඳලා වඩින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි සර්ව රාත්‍රික දේශනයක් කරලා තියෙනවා මේ බණ කියන්න බෑ කියපු මම. ඒක මම දැනගෙන කරපු දෙයක් නෙමෙයි. මම එළි වෙනකම් බණ කියනවා කියලා හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒ අවබෝධයේ සමයේදී මේ ඇතිවන ඒ ශක්තිය ඒ ආලෝකය ප්‍රබලයි. ඒ කාලේ මතයකුත් තිබුණා අවබෝධයේ සමයේම කෙනෙක්ගෙන් ධර්මය අහන්න ලැබෙනකොට සාකච්ඡා කරන්න ලැබෙනකොට ඒක හරි බලවත්ය. ඒක අවබෝධයට ගොඩාක් හේතු වෙනවය. වචන ගොඩක් අඩුය, බලය ගොඩක් වැඩි කියලා. මේ පසුව මේක අඩු වෙන්නේ නැහැ. නමුත් වචන දානෝ වැඩි ඉතින් ප්‍රබුද්ධ වෙනකොට වචන වැඩි ඉතින් මහාචාර වෙන්න වෙන්න වචන වැඩි වගේ තමයි. ඉතින් ඒ නිසා එහෙම දෙයක් ලැබුණා. ඉතින් මම මේ දේවල් ටික ඉතින් මතක් කරේ ඔන්න ධර්ම මාර්ගයේ ආරම්භ කළා. ඉතින් දැන් ඔන්න තනින් තන ධර්මයේ කියාගෙන යනවා. කියාගෙන යද්දී සෝභා දහමෙන් මට හිතුණා තමන්ට කියලා තැනක් ගොඩනගා ගන්න ඕනේ. තමන්ට කියලා තැනක් ගොඩනගා ගන්න ඕනේ කියලා ඉතින් විවිධ තැන්වල තැනක් හදා ගන්න උත්සාහ කළා. මිනිස්සු ගොඩාක් ඉන්න තැන් වලින් එක එක ඉඩකඩම් දෙන්න පන්සල් වැහිච්ච ඒවා මේ දෙන්න ලෑස්ති වෙන ඒ වුණාට පිළිවෙලකට දෙන්නේ නැහැ. ලනු අතේ තියන් තමයි දෙන්නේ. ඈ පොඩ්ඩ බැරි වුණොත් ගැස්සුවා අපි එළියේ. එහෙම නෙමෙයි මම කල්පනා කරා. නෑ මම කොහොම හරි මහන්සියලා පර්චේස් 10ක් හරි ඔය ලෑන්ඩ් සේල් එකකින් හරි ගන්නවා. කාගෙන්වත් බැනුම් අහන්න නැතුව නිදාගෙන අවදි වෙන්න පුළුවන්. මේ පාඩුවේ ඉන්න පුළුවන්. බලපෑමක් කරන්න නැතුව ඉන්න බැරි නම් තැනක් හොයා ගන්නවා කියලා වගේ කියන වචනයක් කියන්නේ නැති තැනක් විදියට අපි හදා ගන්න ඕන කියලා. ඔය ලනු අතේ තියන් දෙන්නේ අරකටනේ. ඔව් පොඩ්ඩ බැරි වුණාම කියන දේ අහන්නද ඉන්න බැරි නම් වෙන තැනක් හොයා ගන්නවා කියලා කියනවා. ඉතින් එහෙම හිතලා පිරුණුතුනේ මේ පස්සේ මමත් නෙවෙයි මහත්මෙක්ම ඇවිල්ලා මෙතන ගත්තා. මේ එදිරිසිංහ මහත්තයා දැන් එතුමා ගොඩක් වයසයි. මම බලන්නත් ගියා පහුගිය දවසේ. එතුමා තමයි ඔතන එහා පැත්තේ ප්‍රොජෙස් 10 ගත්තේ. අරගෙන ඇවිල්ලා මමත් 3 මාසයකට විතර පස්සේ ඇවිල්ලා බලලා මේක මෙතන හැමී සැරේ පොඩියට ගොඩනගා ගත්තා. මට දානේ තියෙනවද නැද්ද, කෑම ලැබෙනවද නැද්ද එච්චර අදාළත් නැහැ. මම කන්න නෙවෙයි මහන උනේ කියන වගේ පදනමක හැමදාම හිටියේ. ඒ නිසා මම බඩිකින්ින් ගොඩාක් හිටියා. මුළු මාසෙටම සාමාන්‍යයෙන් දාන තිබුණේ 15ක් විතර. ඒකත් දවල් දානේ විතරයි. අනිත් දාන ඔක්කොම ගොඩක් වෙලාවට යැපෙන්නේ ඔය තියෙන ක්‍රීම් කැකර් බිස්කට් වලින් තමයි. එහෙම නැත්නම් කඩවල් වල තියෙන ඔය නූඩ්ල්ස් සරව මේව තියෙන දේවල් හදාගනිමින් කමින් තමයි. ඉතින් ඒ නිසා ශරීර සෞඛ්‍ය කියන එකට හොඳට පහරක් එල්ල වෙලා ගැස්ට්‍රයිටිස් පැත්ත ඒවෙම හොඳට ලෙඩ රෝග ඇති වුණා ඒ අවුරුදු 10ක 15ක කාලේ. ඒ නිසා අම්මෙක් අප්පෙක්වත් ඉඳලා හිටලා පුතේ කනවද කියලාවත් එහෙම අහන්න බලන්න එහෙම දෙයක් අහන්නෙත් නැහැ, මොකුත් නැහැ. ඉතින් අපි ඕනේ කියලා හිතන්නෙත් නැහැ. අපි මහන වෙලා නෙන්නේ ආයෙ ඉතින් අපෙන් ඕක අහන්න ඕනේ කවුරුවත්. ඒ නිසා නැහැ. ඊට පස්සේ මේ පොඩි වැඩසටහන ඉතින් දිනු කරගෙන යද්දී ඔය ශාමලිතේ සේරලා නෝන්ලා එහෙමත් බනහන් ආව එහා පැත්තේ ඉඳී. මම හැමදාම උදේට ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒගොල්ලෝ තහලා යනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මම හැමදාම මේ දානේ නැතුවයි උදේට බණ කියන්නේ කියලා. දවසක් ටිකක් මට අමාරු වුණා. කලාන්තේ වගේ ඇති වුණා. එතකොට තමයි දන්නේ සායන්නහත හැමදාම උදේට දානේ වළඳලා නෙමෙයි බණ කියන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ උදේට දානේ ගේන්න පටන් ගත්ත හැමෝම වැඩසටහන තියෙන දවසට දානේ ගේනවා. අන්න එතකොට ඒක මොනවා හරි වළඳලා බණ කියන්න පටන් ගන්නවා. ඉතින් විශේෂයෙන් අපි මේ එතන පොඩි තැනක ඉදී ඉතින් මම හරි නිදහස්. මට ඕන රටක යන්න පුළුවන් එහෙම කියලා නිදහස් බවක් තිබ්බා. කියන්නේ පදිංචියට හරි ඉතින් මගේ පොඩි ලෑස්තියක් තිබ්බා. ප්‍රංශයට වැඩම කරන්න එහේ පොඩි පන්සලක් තියෙනවා. එහේ වැඩ ඉන්න පුළුවන් අය පන්සලක් බලා ගන්න ඉන්නේ කියලා. ඉතින් එහෙම ලෑස්ති වීමක් කරනකොට එහෙම කිව්වා. ඉතින් අපේ තායකකාරක පින්නතුන් ටික හාමුදුරු ඉතින් මෙහෙ වැඩ ඉන්නකෝ කියලා මඟුවා. ඒ ගියාම මට වාහනේකුත් හම්බෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් ඒවා මේ ඔක්කොමත් හම්බෙනවා. මේ හිටිය මොකුත් නැහැ, නිකන් ඉන්නේ ඔය ඉන්නෝනේ කියලා ඉවරලා. ඒත් ගියොත් හොඳින් ඉන්න පුළුවන් ධර්මයක් දේශනා කරගෙන. නෑ නෑ නෑ, ඒ ඔක්කොම සායනාංශයට මෙහි ලැබෙනවනේ කියලා ඇත්තටම වාහනයක් අරන් දෙන්න කටයුතු කරේත් අපේ චන්දනතිස්ස ඇමතුමා. ඊට පස්සේ මම වැඩි හිතලා නෙමෙයි මේ කොටස කිව්වේ මේක පන්සලක් හැටියට පවතින්නේ නැහැ නේද කියලා අහුවෙත් එතුමමයි. ඊට පස්සේ මං විහිළුවට වගේ කිව්වා රෙහා පැත්තේ එහෙනම් ඉඩම අරගෙන ධර්මශාලාවක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ එතුම බලන්න කියලා කිව්වා. මම බැලුවා මේක විකුණනෝ. ඊට පස්සේ ඒක මෙලදී ගත්තා. මං හිතුවේ මෙලදී ගත්තට පස්සේ මේක ලොකු ටකරන් වලින් හෝල් එකක් හදනවා කියලා. මං කිව්වෙත් නැහැ ප්ලෑන් එකක් ඇඳලා මේකේ දේවල් හදලා ඉදි කරන්න පටන් ගත්තා. ඒ ඉදි කරන්න පටන් ගත්තාම මම දන්නේත් නැහැ මේවා හදන්න කොච්චර කල් යනවද කියලා. මං ඇහුවා 3 මාසයක් ඇතුළත හදලා විවෘත කරන්න පුළුවන්ද කියලා. කොහොම හරි 3 මාසයක් ඇතුළත හදලා මේක විවෘත කළා. මං හිතන්නේ ඒ නිසා චන්ද්‍රදිසේ රමැතුමා නිසා තමයි මං හිතන්නේ මම ලංකාවේ ඉඳිමින් මෙහි ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා ඔයත්තන්ගේ පින එතුමාන්ට සත්‍යය අවබෝධයේ පිණිස තව තවත් ඒ වගේම නිරෝගී සම්පන්නත්වයේ පිණිසත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඉතින් මේ විදිහට මේ ධර්ම මාර්ගය තුල අද කටයුතු කරනවා. අර කතාවේ කිව්වා වගේම අර දරුවා අපි මතක් කරන්න ඕන. උතුම් අදහසින් ධර්මය අහනවායි වගේම මේ ධර්මයට නිග්‍රහ කරන, නිඳා කරන, අපිට නිඳා කරන, නිග්‍රහ කරන, ප්ලෑන් කරලා වැඩ කරන අය හමු නොවුනා නොවේ. ඉතින් අපේ කරුණාව වැඩි වුණාම මිනිස්සුන්ගේ දෝෂාන්ධකාරයෝ පෙනුනත් අපි ඒක මගහැර දාලා මේ මිනිස්සයා කවදක හරි හැදෙයි කියන අදහසින් අපි සමාව දීලා ඉන්නවා. නමුත් කවදාවත් හැදෙන්නේ අර පෙර අතීතයේ වදනක් කියනවා වගේ කොතරම් ಗುಣ කළත් දුදනෝ නොවේති යහපත් කියලා අර ලස්සන වචනයක් තියෙනවා. ඒ වගේ සමහර පුජ්‍යලෝ හැදුන්නේ නැහැ. සමහර පුජ්‍යලෝ දහම වැට්ටන විදියට වැඩ කළා, නිගා කළා, නිග්‍රහ කළා, නින්දා කළා. සමහර උදවිය මෙහි පොත් බෑග් මළු වල අරගෙන දාලා ගිනිල්ල ගිනි තිබ්බා. එහෙම අයත් හිටියා. ඒ උදවියගේ හිත කය වචනේ ලස්සන උදවිය නෙමෙයි, මූණ පැහැපත් අය නෙමෙයි, ලස්සන අය නෙමෙයි, හදවත් පැහැපත් අය නෙමෙයි, ලස්සන අය නෙමෙයි. ඉතින් මේ ධර්මය දිහා බලද්දී ඕනම බුද්ධිමතෙකුට, ඥානවන්තයෙකුට පේනවා මේක දර්ශනයක් මිසක් කාටවත් ගැරහීමක්වත්, කාටවත් හිංසනයක්වත්, හිරිහැරයක්වත්, කරදරයක්වත්, පීඩාවක්වත් මොකවත් නැහැ. මේකේ තියෙන දර්ශන සම්පත්තිය විතරයි. ඒ නිසා ඊට පස්සේ ඉතින් මම මාරයගෙන් අහලා බැලුවා, ඌව කැඳවලා මිනිහට මේ ඔක්කොම අයිති, ඔබ මොකද මෙහෙම මට හිරිහැර කරන්නේ කියලා. මාරය මට මේ පොඩි ඩිස්කෂන් එකක් දුන්නා. දුන්නාම මම මාරයෙන් අහුවා, ඔබ ඇයි මෙහෙම මට එක 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 පාඩ් දාලා හිරිහැර කරන්නේ? මාරය කිව්වා මෙන්න මෙහෙම කතාවක්. නිර්වාණය අතිශයින්ම සොයාගෙන එන අයට පමණක් ධර්මය කියන්නේ. නිර්වාණය නොසොයන, නිර්වාණය සඳහා ශ්‍රද්ධාව නැති, නැමුනේ නැති, ගරු කරන්නේ නැති අයට ධර්මය කියන්න එපා. ඒගොල්ලෝ මගේ අය. මාරය කියන්නේ නිර්වාණය සඳහා නැමුණු සිත් නැති අය මගේ අය. මගේ පැත්තට නැමිච්ච අයනේ. දැන් ওই සමහර රටවල් තියෙනවා මෙහෙම ඉරකින් තමයි ඒ රට වෙන් වෙලා තියෙන්නේ නේ. මහත්යව තියෙන රටවල් තියෙනවා නගර මැදින් ඉරක් ගිහිල්ලා තියෙනවා. ඉරෙන් එහා පැත්තේ වෙන රට, මෙහා පැත්තේ. එහා පැත්තේ පවතින එක නීතියක්, මෙහා පැත්තේ පවතින එක නීතියක්. එතකොට මෙහා පැත්තේ ඉන්න කෙනාට එහා පැත්තේ රට පාලනය කරන්න බෑ. ආන්න ඒ වගේම මාරය කිව්වා ඔබට බෑ මගේ නතුව ඉන්න අය පාලනය කරන්න. ඒ කියන්නේ නිවනක් සොයාගෙන යන්නේ නැති අයට නිවනක් දෙන්න යන්න එපා. ඔබේ පැත්තට ආපු කෙනාට පමණක් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ඔබට ශ්‍රද්ධාවෙන්, ඔබට ගෞරවයෙන් ආපු කෙනාට පමණක් ධර්මයේ කියන්න, අරගොල්ලන්ට කියන්න යන්න එපා. ආහන්න කියන්න ගියොත් මගේ රජයට ඇවිල්ලා මට මගේ නීතියට ඇහැලින් වැඩ කරන්න ගියොත් ඉතින් බකට් ඇදෙනවනේ. ඉතින් මාරයාගේ පැත්තට ගිහිල්ලා බුදුහාමුදුරගේ ධර්මයේ කියන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ පැත්තේ විතරයි බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා පොල් ගහක් වුණත් බස්නාහිරට නැමුණොත් ඒක මුලින් කැඩෙනකොට වැටෙන්නේ බස්නාහිරට. නැගෙනහිරට නැමිලා තිබුණොත් ඒක මුලින් කැඩුනොත් වැටෙන්නේ නැගෙනහිරට. ඒ නිසා දහමට නැමුණු සිත්වලට පමණයි ධර්මයේ දේශනා කරන්න ඕන කියලා දේශනා කරා. ඉතින් මම ඒක පිළිගත්තා. ඒ නිසා දැන් මට විශාල ඌමනාවක් නැහැ. කාගේ හරි හිතක් නම්මල බන කියන්න ඌමනාවක් නැහැ. මම එදා ඉඳලා අතිශයින්ම ධර්මයේ කරා ගමන් කරලා තේරුම් ගන්න ඕන. දැන් අපේ අර දුවාකෝ සෙන්හාමුදුරු කෙනෙක් වෙන්න එපා කියලා සෙන්හාමුදුරු ගොඩාක් පාඩුවේ කැලේට වෙලා ඉන්නේ. නිර්වාණය දර්ශනය හොයාගෙන යන කෙනෙක් ගිහිල්ලා උන්වහන්සේ ළඟ දීපා වැඳලා වැටිලා බැල මෙහෙවරකම් කරලා අතුපතු ගාලා වතුර ඇදලා තේ ඇදලා දානේ වෙලා ඔක්කොම කරගෙන ඉද්දි තමයි එක මොහොතකදී මොකක් හරි එක වචනයක් ලබා දීලා සත්‍ය අවබෝධ කරන්නේ. සෙන්හාමුදුරුවරු එහෙමයි. වැඩි ඔය කියවන්න යන්නේ. එක කාරණයකින් මොකක් හරි දෙයකින් ඔය කැලේ හරි කොහේ හරි සංචාරයක් කරද්දී හරි මොකක් හරි බිම වැටලා තියෙන මලක් පෙන්නලා හරි අත්තක් කොලයක් හරි පෙන්නලා මොනෝ හරි කිව්වහම මේකෙන් අවදියක් ඇති කරගන්න ඕනේ. ඉතින් මම ඇත්ත වශයෙන්ම කැමතියි සෙන්හාමුදුරු කෙනෙක් වගේ වෙන්න. සෙන්දහමේ තියෙන ඒ බොහොම ගැඹුරු කාරණා දර්ශන වලට තියෙන කොහොමත් මම මහන උනේ මහන වෙනකොට තිබුණේ මානසික නිදහස තියෙන මිනිසුන්ගෙන් ඈත් වුණු තරමට කියලා. මිනිසුන්ගෙන් ඈත් වුණු තරමට කියලා. ඒක යම් තාක් තාමත් වළංගුයි. තාමත් වළංගුයි ඒක. ඈ අර සංශෝධිත මාර්යාගේ ක්‍රමයට තමයි දැන් බණ කියන්න ඕන ඈ. ධර්ම ගෞරවයේ තියෙන අයට විතරයි ධර්මය දෙන්න ඕන. අපි මොකටද තර්ක කරන්නේ? අපි මොකටද වාද කරන්නේ? දහම් ගෞරවයක් නැති කෙනෙකුට ඇයි අපි උත්තර සපයන්නේ? අපේ උත්තර මැණික් නම් අපේ උත්තර රත්රන් නම් ඇයි අපිට ගරු කරන්නේ නැති කෙනෙකුට ධර්මයට ගරු කරන්නේ නැති කෙනෙකුට ඒව දෙන්නේ නේද? අපේ වචන ත්‍යාග නම් අපි ත්‍යාගෙ දෙන්නේ නැහැනි සතුරන්ට. ත්‍යාගෙ දෙන්නේ මිතුරන්ට. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන අයට, ප්‍රඥා සම්පත්තිය තියෙන අයට. ඉතින් ඈත කොහි හරි ආරණ්‍යයක තැනකට ගිහිල්ලා කැලේකට වෙලා ඉඳලා තියෙනවා නම් තමයි කියන අදහසෙන් තමයි මහන උනේ. ඒකමයි ආරණ්‍යගත හැමතැනම හෙව්වේ. පස්සේ මට තේරුණා කැලේකම හිටියයි කියලම විශේෂ මානසික නිදහසක් ලැබෙන්නේ සත්‍ය සොයා ගන්න ඕන කියලා. ඉතින් සත්‍ය සොයාගත්තට පස්සේ ඉස්සර මට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න හරි අමාරුයි. මානසික පීඩාව වැඩි. සත්‍ය සොයාගත්තට පස්සේ ඒ ගතිය නැති වෙලා ගියා. දැන් මිනිස්සුත් එක්ක කටයුතු කරත් නිකන් කම්බලේ බල්ලා වගේ තමයි. ඒ කම්බලේ බෙල්ලට හෙන ගැහුවක් දැනෙන්නේ නැහැ කියලා කියමනක් තියෙනවනේ. ඔව් මේ මිනිස්සු කියන සතා මෙහෙමයි කියලා ඒක තේරුම් ගත්තට පස්සේ තාමත් මම මිනිස්සු ආශ්‍රය කරන්නේ පලිබෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියන මේ මාතෘකාව අපි ජීවිතේට අමතක කරන්න හොඳ නැහැ. මේ පුහුදුන් සත්වයා කියලා කියන්නේ ආනන්තරේ පාප කර්ම වුණත් කරන්න පුළුවන්, නැමෙන්න පුළුවන් මහා පාපදිෂ්ට හිතක් තියෙන සත්ව జాතියක්. ආනන්තරේ පාප කර්ම නොකරන්නේ ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක් විතරයි. අනිත් ඕනම කෙනෙක්ගේ හිතක් නැමෙන්න පුළුවන්. වරදක් වෙන්න ඕනේ. අපිට කීර්තිය, ප්‍රශංසාව, ප්‍රසිද්ධිය ලැබෙනවා නම් ඒක ඇති යාට වෛර කරන්න වෙන මොකුත් ඕනේ. පින්නතුනි මහා සෙනගක් මෙතන නැති එක පිළිබඳව යම් ප්‍රමාණයකට පොඩි මගේ ආත්ම ආරක්ෂාවට හොඳයි. ඔයත්තු හිතන්නේ මහා සෙනගවල් මෙතන පිරලා මහා බෙබලීමක් වුණොත් හාමුදුරුවරුන්ගෙන් ප්‍රශ්න, විවිධ භාවනා කාර්යයන්ගෙන් ප්‍රශ්න. තේරුණා නේද? අපිට යම් කීර්තියක්, ප්‍රසිද්ධියක්, ලාභයක්, සත්කාරයක් ලැබෙනවයි කියලා දකින්න අකමැති වෙනත් හාමුදුරුවරුන්ගේ ගෝල බාලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න දහසකුත් දේවල් එනවා. උන්නත් නෑ වගේ ජීවත් වෙනකොට ඔය කාගේවත් ප්‍රශ්නයක් නෑ, එච්චර ගැටලුවක් නෑ. ඒක තමයි ලෝක ස්වභාවය. කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ, පාඩු වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මය කියන එක දැන් තෝර බේරගෙන ධර්මයේ දේශනා කරන බුදුහාමුදුරුවන්ගේ ක්‍රමවේදයේ හොයන බුදුහාමුදුරුවෝ ධර්මය තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සයට කුසලතාවය තියෙනවද කියලා මුලින්ම පරීක්ෂා කරලා බලලා තමයි ධර්මය කියන්නේ. සෙන්හාමුදුරුවරුත් එහෙමයි. සැල්ලම බලනෝ මේ මනුස්සයට ධර්මය තේරුම් ගන්න තරම් ශක්තියක් තියෙනවද කියලා. එහෙම ශක්තියක් නැත්තම් ශක්තිය උදා වෙනකන් දානශාලාව වැඩ කරගෙන හිටපිය කියලා තමයි දාන්නේ. පන්සලේ අර කළු ගල් ටික හදන්න, කළු පඩි පෙළවල් ටික හදන්න, තනකොළ ටික උගුලන්න, ඒවට දාලා කාලයක් තුල එයා ශක්තිමත් කරනවා. ශක්තිය උදා වුණු දවසර ධර්මය කියාරෙනවා. කාරණා වැටහෙන දවසක එයාට ඒ කාරණා කියලා දෙනවා. ඒ නිසා මේ තමයි පිනතුනේ මානව සත්ව වර්ගයාගේ අවසාන ඥාණය, අවසාන දර්ශනය. මානව සත්වයකට නැගී සිටිය හැකි නුවණින් නැගී සිටිය හැකි ඉහළම තලය මෙපමණයි. එතනින් එහාට තැනක් නැහැ. මේකට කියනවා ලෝකෝත්තර සත්‍ය, නිරෝධ සත්‍ය, නිර්වාණ සත්‍ය. ඒ නිසා මානව සත්ව වර්ගයාගේ ඉහළම ඥාන තලයට පත් අයකු බවට ඔබපත් වෙනවා සත්‍ය අවබෝධයේදී. ඒ ආශිරිමත්, ඒ උත්තරීතරයි, ඒ ශ්‍රේෂ්ඨයි, ඒ අනර්ගයි. ඒක සැමරිය යුතු කාරණයක්, ඒක සිහිපත් කළ යුතු කාරණයක්. ඒ නිසාවෙන් පින්නතුනි, මම පින්නතුන්ට දහම කියලා දෙන්න ඔය ඇත්තම ප්‍රශ්න කරලා අපෙන් දහම ඉල්ල ගන්න ඕන. තේරුණානේ? තනතුරක් උනත් දෙන්නේ ඒ සුදුසුකම් පූර්ණේ වෙද්දී. ඒ වගේම තමයි වෙනතුනේ දහමක් උනත් ඔබට ලැබෙන්නේ ඒ සුදුසුකම් පූර්ණේ කරද්දී. ඒ නිසා දහමට උමනා කරන ප්‍රථම අංගය, ප්‍රධාන අංගය තමයි විමර්ශනය, විදර්ශනාව. බහිද්ද ලෝකය පිළිබඳවත්, අජ්ජත්ත ලෝකය පිළිබඳවත්, මේ බාහිර ලෝකය පිළිබඳවත්, අභ්‍යන්තර ලෝකය පිළිබඳවත් හොඳ සති සම්පජඤ්ඤයක් ඇතුව වාසය කරන්න ඕන. හොඳ විමර්ශන බුද්ධියකින් වාසය කරන්න. දැන් මොනව කැච් කරන්නද මෙයා ඉන්නේ? සත්‍ය අවබෝධ කරගන්න. දැන් සමහර අය විමර්ශන බුද්ධියෙන් ඉන්නවා අපේ ගම්වල, අන්ටිලා එහෙම ඉන්නවා. අර යගේතර පොඩි රණ්ඩුවක් වුණත් පොඩ්ඩක් බලන වැටාත් වෙනුත් ගිහිල්ලා ඒ හොඳ විමර්ශන බුද්ධියක් තියෙනවා. ඒ කියන්නේ අනුන්ගේ කුණු හොයන්නේ. ඒක වෙන්නේ සත්‍ය සෙවීම සඳහා විමර්ශන බුද්ධිය දිනු කරන්න ඕන. කේලම් හොයන්න, අඩුපාඩු ගම් හොයන්න, වැරදි හොයන්න, එහෙම හොයන්න එපා. අර එක හාමුදුරු කෙනෙක් හදලා තියෙනවා පොඩි කුටියක්. ඔය බ්‍රහ්මවංශ හාමුදුරු. මොන්නේ කතාව නිතරම කියනවා. උන්වහන්සේ මුළු ඔක්කොම කුටිය හොඳට ලස්සනට හදලා හිතලමයි ඒ උන්වහන්සේලා ඒ සෙන් හාමුදුරුවෝ එහෙමත් ඒ වැඩ කරනවා හිතලම කරන්නේ. එක ගඩොලක් ඇදේට තියලා. කට්ටිය ඔක්කොම බලාගෙන බලාගෙන ඇවිල්ලා මේ ගඩොල් කැටය ඇදෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ යන ඔහට පේන්නේ නැද්ද 999ක්ම? මේකට 99%ක්ම මේ කුටියේ ගඩොල් කැට නිවැරදිව තියලා තියෙනවා. ඔහට පේන්නේ නැද්ද? ඔහට කියන්න තිබ්බේ 999ක්ම මේ කුටියේ ගඩොල් කැට නිවැරදිව තියලා තියෙනවා, ලස්සනට තියලා තියෙනවා. ඒකයි දකින්න තිබ්බේ. ඇදේක නෙමේ. ඒ වගේ ධර්මය හොයාගෙන යන කෙනෙක් පිළිතුණි එයා ධර්මයේම විතරයි ගන්නෙ. ආයි දේශකයා කන්නේ කොහොමද බොන්නේ කොහොමද ඒක ඒක වැඩි ගන්න ඕනේ නෑ. ඉන්නේ කොහොමද? වතුම් පැවතුම් කොහොමද? යා බුලත් ඉඩ කනවද? හැමතැනම කෙල ගහනවද? යා බුලත් ඉඩ කාලා හැමතැනම කෙල ගහනවා කියන එකෙන් එයා ධර්මය අතහැරලා ගියොත් එහෙනම් ඒක මහ පුදුම වැඩක්. ඒසා ධර්මයෙන් විතරක් හොයන්න, තමන්ගේ ධර්ම දර්ශනය විතරක් හොයන්න. එහෙනම් පළවෙනිම කාරණේ අපි හොඳට ගත්ත මොකද්ද? හොඳ විමර්ශන බුද්ධිය. ස්වාමීන් වහන්සේගේ දේශනා හන්දි විමර්ශන බුද්ධියෙන් යුක්තව හොඳ විමර්ශන බුද්ධියෙන් අහන්න. අන්න එක පදයක් ඇති ඔබට සියලු අවදීන් ඇති කරගන්න. තේරුණානේ? සියලු අවදීන් ඇති කරගන්න එක පදයක් ඇති. බත් මුට්ටියක් කියන එක නිර්මාණය වෙන්න කොච්චර වැඩ කොටසක් පසුබිමේ වෙනවද? හැබැයි ඔබට හිතෙනවා වෙන්න පුළුවන් අර පසුබිමේ වෙන ඒවා එකක්වත් වැදගත් නැහැ නේ කියලා. කැලෑ කපන්න ඕන, පොලෝ කොටන්න ඕන, වතුර හරවන්න ඕන, ඈ ගිනි කාස්ට් එකේ මේ අර වපුරන්න ඕන, තෙල් බෙහෙත් ගහන්න ඕන, බලා ගන්න ඕන, කුරුල්ලෝ එලවන්න ඕන. හැබැයි කෙලින්ම කෙනෙක් බත් මුට්ටියක් ප්‍රාර්ථනා කළාට වැඩන්නේ අර වැඩ කරන්නේ නැතුව, අර වැඩ ඕනමයි. ඒ නිසා මේ කතා කරපු මේ පසුබිම තුල තියෙන සන්දර්භය තුල තියෙන දේ වුණත් ඔබට හිතුවොත් ඔබට අර කුඹුර සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන බලය ශක්තිය ඔබට ලැබෙනවා. නිරන්තරයෙන්ම අරය ධර්මයේ දැකලා තියෙනවා, මටත් මොකද දැක්කේ නැත්තේ කියලා කනස්සල්ලටපත් වෙන්න හරි සංවේගයටපත් වෙන්න නෙමෙයි තියෙන්නේ. දැක්කයි කියලා කිව්වොත් ඇත්තටම ඔබ දකින්න සඳහා ඇත්තටම කොච්චර මහන්සි වුණාද, කැප වුණාද කියලා අහලා බලන්න ඕන ගිහිල්ලා. අරයට විභාගේ ලකුණු වැඩියෙන් තියෙනවා, මට ලකුණු අඩුවෙන් තියෙනවා කියලා මූණ පුප්ප ගන්න නෙමෙයි තියෙන්නේ. ලකුණු වැඩියෙන් ගත්ත ළමයි ළඟට ගිහිල්ලා ආන්න ඕන, ළමයෝ ඔයා ලකුණු වැඩියෙන් ගන්න කොච්චර කැප වුණාද, ආන්න සිද්ධිය ගියායි, මම මෙච්චර පාඩම් කළා, මෙච්චර කරා, මෙච්චර පන්ති ගියා, මෙච්චර ගුරුවරයාත් එක්ක ඩිස්කස් කරා, මෙච්චර පේපර්ස් පිරෙව්වා ලැබුවා කියලා ඉවරලා ආන්න ගියා. එතකොට එයාට තේරෙනවා එයාගේ මහන්සිය තුළ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන වාසනාව පවපිනට වඩා කෙනෙක් කරන කැපවීම බලවත්, කෙනෙක් කරන කැපවීම බලවත් සත්‍ය අවබෝධය පිණිස. ධර්මයේ කියාපාන වචන නැහැ, වචන සියල්ල බොරු. එහෙනම් ඔබටත් වචන වලින් තොරව මේ ලෝකය දකින්න පුළුවන් නම් ඔබ සත්‍ය අවබෝධ කරගන්න. වචන වලින්නේ ලෝකය දකින්නේ, වචන වලින් තොරව දකින්න. ඇහෙන් දැක්කත් ඒ දකින්නේ වචන වලින්. අරය මල් පූජ කරනවා, අරය දර පලනවා, අරය රතය එලවනවා පදවනවා, අරය කුඹුරේ වැඩ කරනවා, මොනවා හරි දකින්නේ පිනතුරු ඒවත් වචන වලින් දකින්නේ. වචන සියල්ල බොරු. වචනයකට නිශ්චිත අර්ථයක් නැත. එකම වචනයක් වුවත් පුජ්‍යලියෝ දහ දෙනෙක් ළඟ තියෙන අර්ථ දහයක් වෙනස්. එතකොට භාෂාවෙන් භාෂාවට විශාල වෙනස්කම් තියෙනවා. එ නිසා වේදනා තත්ත්වයක් පමණයි තියෙන්නේ. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයි ද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. යමෙක් ත්‍රිවේදනාව ඉක්මවයි ද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. ත්‍රිවේදනාව ඉක්මවයිද? ඉක්මවන්නයි තියෙන්නේ. ඔබට දැන් පුළුවන් ඉක්මවන්න. බලන්න ඔබ මොන වේදනාවේද ඉන්නේ කියලා. සුඛ වේදනාවේ ඉන්නවා නම් ඒ ඉක්මවන්න. දුක් වේදනාවේ ඉන්නවා නම් ඒක ඉක්මවන්න. උපේක්ෂා වේදනාවෙන් ඉන්නවා නම් ඒකත් ඉක්මවන්න. ඔබේ මමත්වයේ පවතින ත්‍රිවේදනාවන් වලට ලක් වෙන මොහොතේදී පමණයි. ත්‍රිවේදනාවන්ගේ නිදහස් වෙන මොහොතේදී ඔබේ මමත්වය ක්ෂය වෙනවා, දුරු වෙනවා, නැති වෙනවා, විනාශ වෙලා යනවා. දැන් ඔබ ඉන්නේ ත්‍රිවේදනාවන්ගෙන් එකක් වූ උපාදානය සහිතවද ත්‍රිවේදනාවන්ව ඉක්මවාද? ත්‍රිවේදනාවන් ඉක්මවා වාසය කරන්න. ත්‍රිවේදනාවන් ඉක්ම වූ අයෙකුටම අකාලික බව මුණ ගැහෙනවා. අකාලිකත්වයට පත්වෙන අයෙකුට, ත්‍රිවේදනාව ඉක්ම වූ අයට අමුතු සංවේගයක්වත්, අමුතු සතුටක්වත්, අමුතු දුකක්වත්, අමුතු මානසික ලක්ෂණ ස්වરૂපයක්වත් දක්නට නැහැ. තිබෙන්නේ ඒකම විශ්වීය ස්වභාවයක් පමණයි. ඒ වේදනාවන්ගෙන් නිරෝධ වූ බවමයි හඳුනාගන්නේ. විඳින්නේ වේදනාවන්ගෙන් තොර වූ බවමයි විඳින්නේ. බලන්න එක එක වේදනා වින්දට ඔබ විඳින්නේ නෑනේ වේදනාවන්ගෙන් තොර වූ ස්වභාවය. වේදනාවන්ගෙන් තොර වූ ස්වභාවය විඳක දරා ගන්න, අවබෝධ කර ගන්න. මේ මොහොතේ මේ දේ කරන්න ඔබට පරිවර්තනය වෙන්න පුළුවන්. ඔබේ ආධ්‍යාත්මය තුලින්ම ඔබ දැනුම ප්‍රායෝගිකත්වයේ කරාගෙන එන්න. ඔබේ ආධ්‍යාත්මය තුලින්ම අවේදීත බව, හෙවත් වේදනා නොවිඳීම විඳින්න, තේරුම් ගන්න, අවබෝධ කර ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. හොඳයි පින්තුනි. ධර්මයේ පිළිබඳව යම් ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ නම් අසන්න. අවබෝධයට බාධා වෙන දෙයක් තියෙනවා නම්, නොතේරෙන දෙයක් තියෙනවා නම්, ගොඩක් අයට තියෙන සමහර ප්‍රශ්නයක්, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ඇයි මට අවබෝධ වෙන්නේ නැත්තේ? වාහනේ මග නතර වෙලා දෙනවා, ඇයි ස්ටාර්ට් වෙන්නේ නැත්තේ කියලා ප්‍රශ්න වගේ තමයි. එතකොට මන් තේරුම් ගත්තේ ඒ කාලේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. එච්චරයි. මේකේ ප්‍රශ්නයක් නැහැ ස්ටාර්ට් වෙන්නේ නැහැ කියලා සමහර අය කියනවා. මේකේ කිසිම දෝෂයක් නැහැ උනාට ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙම නැහැ. ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. සමහර අය හිතන් ඉන්නේ නෑ නෑ මං අතෑරලා ඉන්නේ මුකුවත් නැහැ මට මුකුත් ආසාවක් නැහැ උනාට වැඩේ ස්ටාර්ට් වෙන්නේ නැහැ වැඩේ කෙරෙන්නේ නැහැ කියන ඒ බොරු. වාහනේ පණ ගන්නේ නැත්තම් වාහනේ දෝෂයක්. අපිට නොතේරෙන එක විතරයි ඒකේ තියෙන්නේ. ඒ නිසා අපි තේරුමක් තියෙන මිනිස්සෙක් ලවා එක බලවන්න ඕන. එහෙම නැත්නම් අපි පරීක්ෂා කරලා බලන්න ඕන මේක තව තවත් තව තවත්. ඒසා ඔබට සද්ධර්මයේ ලෝකෝත්තර ආලෝකය නොලැබුණා නම් තාම ඔබ ළඟ යම් කිසි ශේෂයක බැඳීමක් පවතිනවා. ඒ ශේෂයේ බැඳීම මොන ආකාරයෙන්ද වෙන්න පුළුවන්? පුණ්‍යාභි සංකාරයක් වෙන්නත් පුළුවන්, අපුණ්‍යාභි සංකාරයක් වෙන්නත් පුළුවන්. ඒක සංඥාව නිසා වෙන්නත් පුළුවන්, සංකාරයක් නිසා වෙන්නත් පුළුවන්, විඥානයක් නිසා වෙන්නත් පුළුවන්, නාම රූපවල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක වීරිය තුල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඒක සමාධිය තුල තියෙන බැලන්ස් එකේ ප්‍රශ්නයක්, සමතුලිතතාවයේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක සිහියේ තියෙන සමතුලිතතාවයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සංසාරේ කරන ලද පාප කර්මයක හේතුවෙන් වෙන්නත් පුළුවන්. දැන් බලන්න පින්තුනේ, අජාසත් කුමාරයා කියලා කියන්නේ හේතු සාධක හේතු සම්පත් තිබිච්ච කෙනෙක් නිවන් දකින. රහතන් වහන්සේලම කියලා තියෙනවා අජාසත් කුමාරයා කියලා කියන්නේ හේතු සම්පත් තිබිච්ච කෙනෙක්. නැති කෙනෙක් නෙමෙයි. ඒත් නිවන් දකින්න බෑ. වටේම රහතන් වහන්සේලා පිරිත් කියනවා වගේ එළි වෙනකන් රෑ වෙනකන් එළි වෙනකන් රෑ වෙනකන් එයාට ඕනම් පුළුවන් රහතන් වහන්සේලා ධම්මල බණ අස්ස ගන්න. එක්කෙනෙක් කියනකොට එක්කෙනෙක් නෙගිටලා යන විදියට හරි ආරාධනා කරොත් ඇවිල්ලා බණ කියනවා. ඒ තරමට එයාට ඉතින් ඉන්නවනේ. පස්සේ බුදුදහමට ඇවිල්ලා පැහැදිලා පළවෙනි සංගායනාවට එහෙම කටයුතු කරපු ඒ වගේ අයනේ ඉතින් පුළුවන් එයාට ඕන මොනතරම් බණ. හැබැයි නිවන් දකින්නේ ඇයි ඒ? ආතන් වහන්සේලාගේ ප්‍රශ්නයක්ද? නෑ. බණවල ප්‍රශ්නයක්ද? දේශනාවල ප්‍රශ්නයක්ද? නෑ. එයාගේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද ප්‍රශ්නේ? ආනන්තරේ පාප කර්මය පීතෘඝාතනය. ඒ වගේ සමහර දේවල් තියෙනවා පින්නතුනේ, මේ හිත ඇතුලෙන් ගලවන්න බැරි ප්‍රශ්න හිටිනවා. ඒවා විවෘතව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ගලව ගන්න කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා. සමාව ගත යුතු දෙයක් තියෙනවා නම් සමාව ගන්න. නිවැරදි කරගත යුතු දෙයක් තියෙනවා නම් නිවැරදි කරගන්න. සංවර විය යුතු දෙයක් තියෙනවා නම් සංවර කරගන්න කියලා දෙන්න පුළුවන්. මේ මනසක් කියන එක වෙනතුනේ රැඳෙන්නේ මහා පුදුම දේවල් එක්ක. පුදුම දේවල් එක්ක රැඳෙන්නේ. ඒ නිසාවෙන් මේ සසරින් නික්මෙන්න සත්‍ය අවබෝධ කරගන්න මොකක් හරි පොඩි බාධාවක් තිබුණොත් ඇති. කෙලෙස් 99%ක්ම නැහැ. එක මොනවා හරි සංකාරයක්. එක විඥානයක් කරහට හිටියොත් ඉවරයි. මුළු වාහනේම රෝද ටික අත්හයි කරලා තෙලුත් ගහලා ඔක්කොමත් කරලා තියෙද්දි බැටරි වයර් එක ලූස් වෙලා තිබුණොත් ඇතිනේ ස්ටාර්ට් වෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ තමයි වින්නතුනේ ඈ. ඒ බැටරි වයර් එක හොඳට හොඳයි. මේ පොඩි හැට බේන්නේ නැති රොඩක් ගිහිල්ලා ওই නිපල් එක හිර වුණොත් එහෙම වාහනයක් ස්ටාර්ට් වෙන්නේ ඒත් ඇති. ඉතින් අපි හිතනවා මේ තඩපතාල ඔක්කොම දේවල් හොඳයි කියලා. මේ බල්ලනකොට මේ පොඩි මේ රොඩ් තමයි වාහනේ ඉර කරන්නේ. ඒ වගේ පින්නතුනි සත්‍ය අවබෝධය මේ පුංචි දේවල් වලින් ඔබව හිර කරනවා. එනිසා කලබල වෙන්නත් එපා, කලකිරෙන්නත් එපා, කාටවත් දොස් කියන්නත් එපා, සාප කරන්නත් එපා. තමන්ට වගකීමක් තියෙනවා ක්‍රියාත්මක තත්ත්වයට ගන්න පුළුවන් තරම් අවදීන් බලන්න. ඔබම සොයා ගන්න. සොයන්නාට එකපාරකින් අහුවෙන්නේ නැති දේ දෙපාරක් බලද්දී අහුවෙනවා. දෙපාරකින් අහුවෙන්නේ නැති එක දහපාරක් ඒක හොයද්දී අහුවෙනවා. අපිට ඕන තරම් එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා නේ. ගේ වටේම කණ්ණාඩිය හොයලා ඉවරලා ඔළුවේ තිබිලා අහුවෙන්නේ සමහරලාට ඇස් කණ්ණාඩි දෙක ඒ වගේ වෙන වෙලා තියෙනවා. ඈ එහෙම වෙලාවල් තියෙනවා. දැන් බාසුන් නැහැලා ඉන්නවා අඬුව ඉනේ ගහගෙන ඔක්කොම බෑග් පෙරලලා පෙරලලා බලන අඬුව ඉනේ. අඬුව ඉනේ ගහගෙන. ඒ වගේ තමයි පින්නතුනේ. ජීවිතේ වැරදීම් කියන එක කොතන වෙලක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ ළඟම මේ දකින්න තියෙන සරල දේ ඔබවම පටලවාගෙන ඔබටම වැරදිලා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඒකයි විමර්ශනාත්මකව වෙන්න කියලා කියන්නේ. විමර්ශනාත්මකව වෙන්න කියලා කියන්නේ. ඊයේ පෙරේද එක්කෙනෙක් ටෙස්ටරේ කටේ ගහගෙන ටෙස්ටරේ ඉල්ලනවා. කටේ ටෙස්ටරේ. මේ ඉන්නේ යාටත් වෙලා තියෙන පරිලට නේද? ඒ වගේ වැඩ කරද්දී වෙනවා. ඒක තමයි හැටි. සිහිය කල්පනාව නැති වුණාම තියෙන දේවල්. පොඩ්ඩක් වැරදුනහම තියෙන දේවල්. සහොඳ සිහියෙන් බලන්න තමන්ගේ නිවීම, තමන්ට ශාන්ත වූ භූමිය, අර තමන්ට කේම භූමිය, නිර්භය භූමිය, ඒ සත්‍යයේ භූමිය ට බාධකය කුමක්ද කියලා බලන්න පින්නතුනේ. පින්නතුන්ගේ පළවෙනියෙන් මහන්නේ ඔබ ධර්මයේ අංක එකට අරගෙන තියනවාද? ධර්මයේ අංක එකට ගන්න ඕන. ධර්මයේ අංක එකට ගත්ත කෙනෙකුට ධර්මය ජය ගන්න පුළුවන්. මට නම් පින්නතුනි කිසි කෙනෙක් වටින්නේ නැහැ ධර්මයේ තරම්. තේරෙන්නේ නැද? කිසිම දායකයෙක්වත් අම්මා තාත්තවත් මට මාවවත් වටින්නේ නැහැ ධර්මයේ තරම්. ඒගොල්ලන්ට තමයි කියන්නේ දහම් සොඩ රජුරු කියන්නේ ඒගොල්ලන්ට. තේරෙනවද? ඒ ධර්මයේ තේරුම් කරගත්තාම ඇත්තම කතාව මාත්‍යර නොවන වටින්නෙත් නෑ. ධර්මයේ තමයි අංක එක. ඈ දරුවන්ටත් වඩා ධර්මයේ අංක එකට එනවා. ඈ නොවනට මහත්ය වටින්නෙත් නෑ ධර්මයේ අංක එක. ඉතින් සමහර මාත්‍රු වුණත් මේ කලබල වෙනෝ මේ තමගේ නෝනා හොඳම දේ හදාගෙන හාමුදුරුවන්ට ගිහිල්ලා දාන දෙනවා. මේ ගෑණි මටවත් මෙච්චර හොඳට හදලා දෙන්නේ නැහැ නේ කියලා හිතනවා. ඉතින් සමහරලාට මේ ධර්මයේ තියෙන தත්ත්වයට විශාල ගරුත්වයක් ඒක නිතティම්ම ලැබෙනවා. නිතティම්ම ඇති වෙනවා. එසා ධර්මයේ අංක එකට එනවා. ධර්මයේ මුල් වෙනවා. එසා ධර්මයේ හැරෙන්න වෙන දෙයක් නැහැ. එතෙන්ට ඇවිල්ලා නම් ඔබ ඉන්නේ. ඔබ ධර්මයේ ජය ගන්න. ධර්මයේ කියන්නේ පින්නතුනේ ඔබ තුලම තියෙන දෙයක්. ඔබේ විමුක්තියටයි ධර්මයේ කියලා කියන්නේ. එහෙලසු ආනන්ද හැමඳුරගේ වචන ටීකට නෙමෙයි. ආනන්ද හැමඳුරන්ට නෙමෙයි ධර්මයේ කියන්නේ ඔබ තුල තියෙන දෙයකට. ඔබේ පරිපූර්ණත්වයට පාවිච්චි කරන්න ධර්මයේ සද්ධර්මය. මොකද්ද මේ ධර්මයේ තුල තියෙන්නේ? නිරෝධ ස්වභාවය, නියුණු ස්වභාවය, පරිපූර්ණ අවදිය, සතිමත් බව. මේ සිහිය පුජ්‍යලේ පවත්තන සිහියක් නෙමෙයිනේ. දැන් මම සිහියෙන් ඉන්නවා, මෙහෙම ඉන්නවා සිහියෙන්. පුතජ්ජනය පවත්තන්නේ පුජ්‍යල සිහිය. බොහොම අමාරුවෙන් ලොකු වැඩක් දාලා හරි සිහියෙන් ඉන්නවා. අපි එහෙම සිහියක නෙමෙයි ඉන්නේ. එක වෙලාවක මේක තේරුම් ගන්න විදියට මම වරින් වර කියලා දෙනවා සිහිය නැතුව ඉන්නේ කියලා නේ. එහෙම හරි කියනවා මේ තේරුම් ගනේද කියලා. ඊට පස්සේ ඒවා වැරදි විදියට තේරුම් අරගෙන ඔය පහර දීප සිද්ධ කරන්නේ ඊට පස්සේ ඒවා පෙරලිලා අරගෙන. ඒ සතිමත් භාවයේ තියෙන ලක්ෂණයකින් මම පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ. සිහිය නැතුව ඉන්නව නෙමෙයි. ඒ සිහිය පවිත්‍රයි ඒ තරමට. ඒකෙන් අදහස් කරන්නේ පුහුදුම් මට්ටමේ සිහියක් නෙමෙයි මෙතෙන්දි පවතින්නේ කියන එක අදහස් කරා. ඒ නිසා ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙකුට සිහියෙන් ඉන්න එක වෙහසක් නෑ. ඇයි? එයා වීරියෙන්, ධෛර්යයෙන්, උවමනාවෙන් හරි අපහසුතාවයකින් ආරක්ෂා කරගෙන ඉන්න දෙයක් නෙමෙයි. මේක තේරුම් ගන්න ඔයත් අප්‍රමාදීව තේරුම් ගන්න ඔයත් අන්ට දහම ලැබිලා තියෙද්දී, දහම සොය ධර්ම කරුණු ටික ලැබිලා තියෙද්දී, ප්‍රඥාව ලැබිලා තියෙද්දී, ශ්‍රද්ධාව ලැබිලා තියෙද්දී ඉන්න එපා. ඉතින් මම ඔයත් අන්ට බනින්නද, ගහන්නද, දොස් කියන්නද, පොල්ලක් අරන් ගාලා එලවන්නද මේක තේරුම් ගනින් කියලා? තේරෙන්නේ මට ඒ කාලේ මාත්මේ මේ යම්කිසි ආදර්ශනයක් තියෙන කෙනෙක් එයා ලස්සනට කියලා දෙන මේක මොකවත් නැහැ කියලා. මේක මොකවත් නැහැ කිව්වා. ඉතින් මට තේරෙනවා මේක මොකවත් නැහැ කියලා. මේක මොකවත් නැහැ කියලා කිව්වම තේරෙනවා. ඔබ තුලින් මේක අවබෝධයෙන් ඇතුළතින් ඇවිල්ලා අවබෝධයට පත් වෙන්න ඕන. එහෙම නැතුව දිගට දිගට අපේ තියෙන ප්‍රෙෂර් එකකට එහෙම දැකලා වැඩක් නැහැ. ඔබ තුලින්ම ඒක මතු වෙන්න ඕන. ඔබ තුලින්ම ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා සත්‍ය දකින්න. මේ සත්‍යයේ කුසලයේ සත්‍යයේ ස්වභාවය අඩු කරගන්න එපා. ධර්මයේ අවබෝධ වෙන්නේ එක රහසක් තමයි. එක දිගට සතියක් හරි ධර්මයේ අහන්න ඕන, සති දෙකක් හරි ධර්මයේ අහන්න ඕන. දැන් මේක පිළිපැදලා ධර්මයේ තේරුම් ගත්ත ගොඩක් කීප දෙනෙක් ඉන්නවා. එක අම්ම කෙනෙකුට මේක ඇහුණා. ඒ අම්මක් තීරණය කළා ටීවී ගණිත් පැත්තට හැරෙව්වා, රෙද්දක් දාලා වැහුවා, ගත්ත ධර්මය සති දෙකක් එක දිගට ඇහුවා. අවසාන දින දෙක තුන යද්දී සත්‍ය අවබෝධයටපත් උනා. මොකද හේතුව මේ ඇත්තන්ගේ මේ කුසලයේ නගිනවා. ගොඩක් ඉහළට ගොඩනගාගෙන ඇවිල්ලා ආයි එළියට ගිහිල්ලා අර කුසල ශක්තිය, අර විදර්ශනා බලය පිරිහවාගෙන තමයි එන්නේ. ඒකට කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. ඉතින් එහෙම වෙනකොට අර ලෝකෝත්තර ශක්තිය නැති වෙලා යනවා. දැන් අපි පින්නතුනේ මේ ලෝකයේ තියෙන බලයට වඩා බලයක් නිෂ්පාදනය කරලා තමයි ලෝකෝත්තර වෙන්න ඕනේ. හැබැයි මේ බලය වෙනස්. හැබැයි මේ බලවත් භාවය අවශ්‍යයි. මේ මහා මායාවෙන් නිදහස් වෙන්න ඕනේ. මහා මායාවෙන් නිදහස් වෙලා සිද්ධාර්ථ කියලා කෙනෙක් එළියට ආවා. අර්ථය සිද්ධ කරන කෙනෙක් එළියට ආවා මහා මායාවෙන්. ඒ ධර්මානුකූලව බලන්න. අර සිද්ධියට කියන කතාවක් නෙවෙයි මම මේ වෙන සිද්ධියක් කියන්නේ. ඒ සිද්ධිය ඒ විදිහට තියාගන්න. මහා මායාවෙන් එළියට ආව සිද්ධාර්ථ කියලා කෙනෙක්. සිද්ධ අර්ථ, අර්ථ සිද්ධ කරන කෙනෙක්. කොහෙන්ද එළියට ආවේ? මහා මායාවෙන්. මහා මායාවෙන් ඇවිල්ලා එයා නිලුම් මල් හතක් උඩ ඇවිදගෙන ගියා. සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම පිරුණා. අන්න ඒගොල්ලෝ තමයි අර්ථ සිද්ධි කරන්නේ, සිද්ධ අර්ථ කරනවා. ඒගොල්ලෝ මේ ලෝකේට අර්ථයක් සිද්ධ කරනවා. ඒගොල්ලෝ මේ ලෝකේ අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ජේෂ්ඨයි. නැවත නැවත ඉපදි මැරෙන ස්වභාවය ඒගොල්ලෝ අවසන් කරනවා. මේ ලෝකේ අවසාන දැක්ම දැකලා අවසන්. ඉතින් ඔබ මහා මායාවෙන් එළියට එන්නම ඕන. මහා මායාවෙන් එළියට එන්නකම් ඔබට සිද්ධාර්ථ වෙන්නේ නැහැ. ඔබ අර්ථ සිද්ධි කරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. අර්ථවත්දයක් සිද්ධ කළා වෙන්නේ තමන්ටවත්. ඒකෙත් ඇතිනේ කුසේදී ළමයින්ට නම් දාන්නේ නැහනේ. ඈ එළියට ආවට පස්සේ තමයි සිද්ධාර්ථ වුනේ. කොහෙන්ද ආවේ? මහා මායාවෙන්. අපි අර කතාව එකක් මේ කතාව වෙන එකක්. මම මේ කතා කරන්නේ වෙන මායාවක් උවි වෙන සිද්ධාර්ථ කෙනෙකු කියන. අර සිද්ධාර්ථ වෙනම කතාවක්. ඒක සාහිත්‍ය සහ ඉතිහාසයේ කතාව. මේක ධර්මයේ තේරුම් ගන්න භාවිතා කරන්න පමණක් භාවිතා කරන්න. ඒ නිසා ඔබටත් ඔය මායාවේ කුසේ ජීවත් වෙන එකෙන් වහාම එළියට එන්න. ඔය අසකරණාසේ දිව ශරීරයේ මැද ඔබේ ජීවිතේ තියෙනවනේ. ඔබේ මන කියන ඒ ජීවිතය ඇත්ත වශයෙන්ම මායාව තුළ ජීවත් වෙන්නේ. එයා පේන දේ ඇත්තයි කියලා හිතනවා, ඇහෙන දේ ඇත්තයි කියලා හිතනවා, ආග්‍රහණය වෙන දේ ඇත්තයි කියලා හිතනවා, හිතන දේ ඇත්තයි කියලා හිතනවා, මේ මමයි කියලා හිතනවා. ඒක තමයි මහා මායාව. මම කියලා කියන්නේ බිනුතුනේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක්. ඒ කියන්නේ එක එක හේතුන් නිසා හටගත්ත දෙයක්. මේ ලෝකෙ ගයක් නැහැ. ගයක් කියලා එකක් නැහැ. ඒක ලී කෑල් ටිකක් දාලා හැදුවාම ඒකට ගේ කියනවා. වාහනයක් කියලා එකක් නැහැ. යකඩ කෑල් ටිකක් රෝල් කරලා හේ මේ කරලා හැදුවාම ඒකට වාහනේ කියනවා. එතකොට මේක මමෙක් නැහැ. මමෙක් හදාගෙන ඉන්නවා. මහා මායාව. මේ ලෝකෙ තනි කර තියෙන මායාවක්. මේ ලෝකෙ තනි කර තියෙන රංගනයක්. මේ ලෝකෙ බැලූ බැලූ තැන තියෙන මායාවක්. සත්‍යයක් නැහැ. මේ ලෝකෙ සත්‍යයක් නැහැ. සත්‍යයක් තියෙනවා. කොයි තියෙන? මේ ලෝකෙ නැහැ. කොයි තියෙන සත්‍ය? සත්‍ය පවතින ලෝකයෙන් එතර. ලෝකයෙන් එතර කොහෙද තියෙන්නේ? කියන බල ලෝකෙන් එතර කොහෙද තියෙන්නේ කියන්නේ? ලෝකෙන් එතර කොහෙද තියෙන්නේ? දැන් ඔය පොඩි දුවත් ඉගෙන ගන්න ඕනේ ලෝකෝත්තර කියලා කියන්න බලන්න. කොහෙද තියෙන්නේ ලෝකෙන් එතර? එක සොයාගත යුතු දෙයක් සායනහසේ උත්තරයක් හැටියට කියලා දෙන්න පුළුවන්. එහෙම කියලා දුන්නාම ඔයත් මොට වෙනවා. ළමයෙකුට වුණත් හැමදාම අනල කැවුවෝ. ඌ මහා තඩියෙක් වුණත් අම්මට කියලා කවගන්න ඌ කන්නේ නැහැ අනාගෙන. ඒ නිසා ළමයින්ට වුණත් ටික කාලයක ඒක අපි අකරුණාවෙන් කරන දෙයක් නෙමෙයි, කරුණාවෙන් ඒක කරන්න ඕන. ළමයින්ට පොඩියට හරි කෑම වේලක් හදාගන්න උගන්වන්න ඕන, අනාගෙන කන්න උගන්වන්න ඕන. ඒ වගේ පින්නතුන්ට මේවා හිතලා තේරුම් කරගන්න උගන්වන්න ඕන. මට ඔකට උත්තරේ දෙන්න පුළුවන්. එතකොට පින්නතුන්ට අනල කැවුවා වගේ වැඩක්. ඒක හොඳ නෑ. ඔය තේරුම් ගන්න. දැන් ඔය දේම හොයාගෙන ගියත් ඇති දවසේම මොකද? ලෝකෝත්තර කොහෙද තියෙන්නේ? ලෝකෝත්තර ලෝකේ. එච්චරයි. ඔය සොයා ගැනීම මතම ඔබට ඔය අවබෝධය පහළ වෙයි. ඒක අවබෝධයක් බවට පත් නොකොට උත්තරයක් ලබා දීම ඔබට කරන අසාධාරණයක්. සුසන්තිකා ඔලිම්පික් තරගාවලියට යොමු කරන්න කියලා පුහුණුකාරය එක්කන් ගිහිල්ලා සුසන්තිකා පුටුවක තියලා වාඩි කරලා හැමදාම පුහුණුකාරය දුවනවා. සුසන්තිකා බලාගෙන ඉන්නවා. සුසන්තිකා පිට්ටු ගෙඩියක් වගේ යනවා ඔලිම්පික් තරගාවලියට. අඩි දෙකක් දුවාම කබරය වගේ බිම වැටෙනවා. තේරෙනා නේද? උත්තර තමන්ගේ ඔළුවට දුන්නොත් එහෙම අර දෙයිම වෙනව නේද? ඒ නිසා පුහුණුකාරයා පුඩුවක වාඩි වෙලා ඉඳගෙන තරගාවලියට එන අයට පිත්ත දීලා, එහෙම නැත්නම් දුවනව නම් දුවන්න දීලා, පීනනව නම් පීනන්න දීලා, පීනන හැටි කියලා දීලා ඒ ඇත්තන්ට මේ පුහුණුව දෙනවා. ඒ පුහුණුව තුළින් ඇති කරන ජවය තියෙනවා. ඉතින් කට්ටිය හිතනවා මේ පුහුණුකාරයට බැද්ද කියලා කකක් ගන්න. පුහුණුකාරයට ගන්න බෑ. පුහුණුකාරය ළඟ නැති දෙයක් මේ ගෝලයා ළඟ තියෙනවා. ඒ තමයි ශක්තිය හා ජවය, නිර්මාණශීලීත්වය. ඒක හදන්න විතරයි ගුරුවරයා ඉන්නේ. හැබැයි ගුරුවරයාත් කලින් හොඳට මැච් ගහපු World Cup එකක් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඒ වුණාට එයාගේ වයස නිසා වෙන්න පුළුවන් නේද? එයාගේ වයස ගිහිල්ලා එයා අයින් වෙලා ඒක නිසා අනිත් අයට උගන්වනවා. ආනෝල් කියන කෙනා ඒ කාලේ මහා බොඩි බිල්ඩර් වුණාට දැන් බොහොම අමාරුවෙන් ඇවිදින්නේ. තේරුණානේ? ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා Taman උත්සාහවත් වෙන්න ඕන කියන කාරණේ මම මේ নানা ප්‍රකාර විදියට කිව්වේ. තමන් මේවට උත්තර හොයන්න ඕන. හැම දෙයක්ම හාමුදුරුවෝ කියලා දෙයි කියලා දෙයි. එහෙම ගන්න යන්න එපා. සමහර උත්තර කියලා දෙන්න හැදුවත් මං කියන්නේ කියන්න එපා. මේක මං හොයා ගන්න. මං හොයා ගන්න බැරි වුණොත් අහන්න. එහෙමයි වෙන්න ඕන. දැන් ලෝකෝත්තර ලෝකේ කොයි තියෙන කියලා මං කියන්නද කියලා ඇහුවොත් ඔයතුගේ නෑ නෑ කියන්න බෑ හඳුළු පොඩ්ඩක් ඉන්න බල මං බලන්න. අනේ එහෙම දායකයෝ ටිකක් ලබන්න පිං ලබන්න ඕන. ඈ උත්තරයක් කියන්නද කියලා නෑ 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 එපා පහසාන්නත් කියන්න එපා. අපි ඒක පොඩ්ඩක් හොයලා බලන්න. බැරි වුණොත් මං අහන්නම් පොඩ්ඩක් වටෙන් ඉඟියක් දෙන්න කියලා විතරක් කියන්න. අන්න ඒව පින්නතුනේ අපේ ඥානේ වඩවන එක්සයිස් හැටියට කියන්න පුළුවන්. ව්‍යායාම, මුලේ වැඩෙන ව්‍යායාම, විදර්ශනාව. එසා ධර්මයේ ඉගෙන ගන්න එපා, ධර්මයේ විදර්ශනා කරන්න. උර නිවන් දකින්න බැරි එක හේතුවක් තමයි අතහැරීම. අනිත් හේතුව තමයි අල්ලා ගැනීම. ඊළඟට ඔය ඇත්තන්ට නැගෙන ප්‍රශ්නේ මොකද්ද කියලා මම දන්නවා. තේරෙන්නේ? මේ දෙක හොඳට දැන් කල්පනා කරලා බලන්න. එකක් තමයි ඔබ ඔබට නිවන් දකින්න බැරි අතහැරීම. අනිත් එක අල්ලා ගැනීම. හරි. දැන් ඔය ඇත්තන්ට ප්‍රශ්නේ මොකක් හරි විලම්බිත ප්‍රශ්නයක් අහන්න හිතෙනව නේද? මම දන්නවා ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා. එහෙනම් ආමුදුර අපි මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය විලම්බිත ප්‍රශ්නේ අහනවා. යමක් හිතලා තේරුම් ගන්න පුරුදු කළම නෑ. කරන එක තමයි මොකද්ද? හා? නිවනට බාධාව කරන එක. ඒක කොහොමද පාලියෙන් කියන්නේ කොහොමද අපි? කර්මය. කර්මය තමයි බාධාව නිවනට. හැබැයි අකර්මය කියලා එහෙම නැත්නම් අක්‍රියාවාදී කියන එකක් මෙතන කියවුනේ නැහැ. ඒක මොකටද මතක තියාගන්න. අක්‍රියාවාදී තුල කර්මය තියෙනවා. දැන් ඉතින් ඔන්න මොලේට හොඳ එක්සයිස් හම්බ වෙනවා. ක්‍රියාවාදී තුලත් කර්මය තියෙනවා, අක්‍රියාවාදී තුලත් කර්මය තියෙනවා. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවෝ ක්‍රියාවාදීත් ප්‍රතික්ෂේපිතයි, අක්‍රියාවාදීත් ප්‍රතික්ෂේපිතයි. දැන් ආයි අහනවා, එහෙනම් හාමුදුරුවෝ අපි මොනවද කරන්න ඕන? එහෙම අහනවද? ඔය මොලේ ශෛල ඔක්කොම අවදි වෙන්න ඕන පින්නතුනේ. සියල්ලම අවදි වෙන්න ඕන. මොලේ වැඩ කරන්නේ නැති හැම ශෛලයක්ම අවදි කරන්න ඕන. ඒ මානව සත්ව වර්ගයාගේ ඉහළම ඥාණයට පත්වන්නට නම් ඔබේ මොලේ සෑම ශෛලයක්ම අවදි කරන්න ඕන. විශේෂයෙන් මේකෙදී අවදි වෙන්නේ මහ මොලේ ශෛල. ධර්ම පරිශ්‍රණයේදී අවදි වෙන්නේ මහ මොලේ ශෛල. ඒ නිසා ඔය ඔක්කොම අවදි වෙන්න විදර්ශනා කරන්න ඕනේ. ඒ කියන්නේ දෙයක් ගැන කල්පනා කරලා බලන්න ඕනේ, කරුණු ගැන. වෙන දේවල් ගැන කල්පනා කරනවා වගේ නෙමෙයි පිනුතුනේ. මේ ධර්මය ගැන කල්පනා කරනකොට ඒක අමුතුම විදියකින්, වෙනස්ම විදියකින් තමයි ගොඩ නැගෙන්නේ, නිර්මාණය වෙන්නේ. ඒ සඳහාමයි මේ දෙපයින් ඇවිදින සත්වයාගේ ඔළුවේ මහ මොලේ කියන එක නිර්මාණය වුනේ. නිවන් දකින්න හැදපු මොලේ පාවිච්චි කරන්නේ නේ. විද්‍යාඥයෝ බලනවා මේ යක්කු මේක පාවිච්චි කරලා නැහැ. ඔයත් දන්නවද මිනිස්සු මහා මොලේ පාවිච්චි කරන්නේ නැහැ කියලා? මහා ගණිතඥයොත් 10%ක්වත් පාවිච්චි කරලා නැහැ. 2, 3, 4, 5 ලොකුම 10%යි. ඔය මහා ගණිතඥයෝ වගේ කට්ටිය හිටපු අයත් 10%යි යූස් කරලා තියෙන්නේ කෙනුත්. නිවන් දකින්නේ හැදිච්ච මොලේ තමයි මහා මොලේ. කුඩා මොලේ, කුඩා මොලේ දෙන ඉස්කෝලේට සහ ආගම් වලට කන්න. ඒක තියෙන්නේ මතක තියාගන්නයි ඕ මේව කරන්නයි. ඉතින් මහා මොලේ තමයි මිනිස්සෙව රිලීස් කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි පාඩම් කරන ළමයින්ට උනත් සද්ධර්මයේ ප්‍රගුණ කරනකොට අර කුඩා මොලේට එකතු කරන ප්‍රෙෂර් එක මෙයාව අඩු කරලා දානවා. ඒ නිසා තමයි අධ්‍යාපනය කරන කෙනාට ධර්ම මාර්ගයත් අහගෙන යද්දි ලේසි වෙන්නේ ඒකයි. හරින් ටියුබ් එකට උලන් ගහනකොට මේ මහ මොලෙන් පොඩ්ඩක් ඒකට ප්‍රෙෂර් එක යන්න පොඩ්ඩක් පැත්තකින් හිල් කරනවා. එතකොට එයාට කූල් ඩවුන් වෙනවා. එනිසා ඒ ලෝකෝත්තර ඉලක්කය ඔබ අප්‍රමාදීව සිද්ධ කරගන්න ඔබේ ජීවිතයට කරගන්න තියෙන එකම පිළිසරණ පිටුවහල ඔච්චරයි. නමින් පැවිද්ද වුණාට වැඩක් නැහැ, නමින් මේනින් වහන්සේලා වුණාට වැඩක් නැහැ, නමින් බෞද්ධයෝ වුණාට වැඩක් නැහැ, නමින් බණ ඇහුවට වැඩක් නැහැ, නමින් පූජා කරාට වැඩක් නැහැ. මේ උත්තරීතර සත්‍ය තේරුම් කරගන්න ඕන. උපතක් ඕනනම් අතටපත් නිවන් පසවරලා සසරට යන්න. හැබැයි විද්‍යාත්මකව සම්මාදිට්ඨිකව යන්න, අවිද්‍යාවෙන් යන්න එපා සසර. විද්‍යාවෙන් යන්න. මේ ලෝකේ හැම දෙයකටම වඩා ධර්මයේ ඉස්සරහට ගන්න, ධර්මයේ ඉස්සරහට අරගෙන ධර්ම අවබෝධය කරන්න. ධර්ම අවබෝධය කරාම මොකක්වත් එහෙමයි කියලා නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න ධර්ම අවබෝධය වෙච්ච අය දිහා බලලා එයාට හොඳට කාලා බීලා ජීවත් වෙනව නේද කියලා හිතන්න. ඉතින් මටත් එහෙම එකක් වෙන එකක් නැහැ කියලා හිතන්න. දැන් සයින්හන්සලා ඉන්නේ පන්සල හදාගෙන, යාන වාහන පිරිසිදුව තියාගෙන, පවිත්‍රව තියාගෙන, පන්සල තියා ලස්සනට තියාගෙන එහෙම ඉන්නේ. ඉතින් ඒ වගේ මටත් ඉන්න පුළුවන්. දැන් ගිහි අයත් ඉන්න තේරුම් ගත්තා. ඒගොල්ලොත් ඉන්නේ රැකේ රස්සාවල් කරගෙන, දේවල් තේරුම් අරගෙන ජීවිතේ ඉන්නේ පාඩුවේ. මේ අතහැරීම මේ විඥාන මායාවෙන් අත්හැරීමක්. අපේ උදවියට උගන්ලා තියෙන්නේ දෑතින් අත්හරින්න, බැංගු පොතෙන් අත්හරින්න, බැංගු පොතෙන් අත්හරින්න නෙමෙයි විඥාන මායාවෙන් අත්හරින්න, මහා මායාවෙන් අත්හරින්න. යුතුයකම චාලිත්‍රයක් වගේ කීමක් තියෙනවා නම් ඒව කරන්න නොපිරිහෙලා, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් එතර නෙමෙයි අතහැරීම තියෙන්නේ, මේ විඥානය තුළ තියෙන්නේ. තමන්ගේ හිතට පීඩාවක් නොදෙන දෙයක් ඔබ අතහරින්න එපා. පීඩාවක් දෙන දෙයක්ම හොයලා බලලා අතහරින්න. තේරුණාද? පීඩාවක් නැති දෙයක් අතහරින්න ඕනේ නැහැ. යමක් දුක නම් ඒ දුක් වූ දේම අතහරින්න විමතනේ. යමක් ගැටලුවක් නම් ගැටලු වූ දේම අතහරින්න. කොහෙන්ද අතහරින්න ඕනේ? විඥාන මායේ මායාවෙන්ම අත්හරින්න ඕනේ. ඒව නැතුව පිටින් අත්හැරලා හරියන්නේ නැහැ. ඔබට මතකයට ඇවිල්ලා ඇවිල්ලා කරදර කරන්නේ මොකද්ද කියලා බලන්න. නිවන් මාර්ගට බාධා කරන්නේ මොකද්ද කියලා බලන්න. රූප නන්දට බාධා කරේ එයාගේ රූපය. ඔන්න එක එක උදාහරණයක මතක් කරගන්නකෝ. රූප නන්දට බාධා කරන්නේ එයාගේ රූපය. හැබැයි අනිත් කෙනෙකුට බාධා කරන්නේ ඒකම වෙන්න බෑ, වෙන එකක්. හිතන්න හැකියාව තියෙනවනේ යමක් කිව්වහම. දැන් ඉතින් හිතාගන්න. දැන් ඔබට බාධාව මොකද්ද කියලා ඔබම තීරණය කරගන්න. අන්නේ බාධාව, ඒ කළුගල ටික ටික කඩලා විනාශ කරන්න ඕන. එහෙමනම් හරිනේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. හැම දිනාගේම නිවන් ප්‍රාර්ථනා බලාපොරොත්තු සිද්ධ වේවා. ස්වාමින් වහන්සේ වෙනුවෙන් හැමදාමත් අපේ අත්නායක මැතිණිය ගීත නිර්මාණය කරනවා. ඒ වගේ දේවල් බොහෝම ශ්‍රද්ධාවෙන් කරනවා. එතුමිය මේ රටේ බොහෝ ස්වාමින් වහන්සේලා හඳුනන කියන ස්වාමින් වහන්සේ කෙනෙක්. මට විතරක් නෙමෙයි අපේ පානදුරේ අරිය ධම්ම හාමුදුරුවන්ට පවා පන්සලක් හදන්න පූජා කරපු හදලා දීපු උතුම් කාන්තාවක්. ඉතින් ඒ උන්වහන්සේලා අපේ ඒ කාලේ සිහින අරිය ධම්ම හාමුදුරු වගේ වෙන්නේ නැත්තම් කියලා ඉවරලා. ඉතින් උන්වහන්සේලා අපිට එහෙන් දකින්නවත් හම්බුන්නේ ලැබුන්නේ. නමුත් උන්වහන්සේලාගේ හඬ අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඉතින් එතුමියට අපි කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන, ගෞරවය ඇති වෙන එක ඒක සැබෑ ශ්‍රද්ධාවක්, ගෞරවයක්, හොඳ අවබෝධයක්. මොකද බොහෝ ධර්ම කරුණු පිළිබඳව දැන අවබෝධයෙන් ඉන්නේ එතුමිය. එතුමියට දිගාසිරි සම්පත් ලබන්න තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා. සද්ධර්මාලෝකයේ තව තවත් දියුණු පවුණු වේවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්තුනේ මේ ධර්මශාලා මණ්ඩප හදලා දීලා හැමදාම අපිට බණ දහම් කියන්න මග අසර පාදා දෙන ඒ පාදා දුන්නු චන්දන්තිසේරම මැතිතුමන්ට, ශාවලිතිසේරම මැතිණියට, කාර්ය බහුලත්වයන් තුළ අසනීප තත්වයන් තුළ ඒමට යාමට වැඩි නොහැකි වුණත් බොහෝ මනග්‍රහිත චිත්තෙන් ආනන්ද හාමුදුරු කැමැති එකක් කරගෙන වැඩ ඉන්න ශාසනික සේවා ධර්මයන් සිද්ධ කරන්න කියලා ඉවරලා උන්වහන්සේ වෙනුවෙන් ඒක බොහෝම අනග්‍රහිත චිත්තෙන් පූජා කරලා තියෙනවා. ඒ ගැන අපි බොහෝම සිහිපත් කරනවා. ඒ වගේම අපිට විවිධ දාන කාරකාදීන් වශයෙන් උදව් උපකාර කරන හැම දෙනාටමත්, ඒ වගේම අපිට මේ සද්ධර්ම අවබෝධය සලසා දීමට කටයුතු කරපු ගිහි පැවිදි සියලුම දෙනාට හැම දෙනාටමත් මගේ කෘතවේදීත්වය ආශිර්වාදයේ මේ මොහොතේ සිහිපත් කරමින් ඒක ඇත්තන්ටත් ආයුරාරෝග්‍ය සැප වර්ධනය සැලසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමින්, ඒ වගේම සසරට යමු වෙලා යම් ප්‍රමාදයකින් වාසය කරනවා නම් යම් කෙනෙක්, ඒ හැම දිනාටමත් සසර සූපත් භාවයේ පිණිස හේතු වාසනා වේවා. හැදු වැඩූ මව්පියන්ට ගුරුවරුන්ට හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඔබටත් මේ ධර්මය වහා අවබෝධයේ පිණිසත් ඔබත් හැදු වැඩූ මව්පියන්ටත් ඔබගේ ගුරුවරුන්ටත් උපහාරයක් පුණ්‍යානුමෝදනාවක් වේවා කියලා සරුවාකාරයෙන්ම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නම් කී නොකී හැම දෙනාටම අපි නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කර සිටිනවා. චිරාත් කාලයක් ධර්ම සේවාව සඳහාමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා මටත් දිරිය ශක්තිය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ධර්මය හොයන අයට විතරක් බණ කියන්නේ. ධර්ම හොයන්නේ නැති උන්ට නම් කියන්න හම්බෙන්න මේපා ඕනේ. ධර්මයේ සොයන දුකටපත් වෙච්ච සසර පීඩාවටපත් වෙච්ච ධර්මයේ සොයන පිරිසටම ධර්මය කියන්න ලැබේවා. බොහෝ දෙනා අතරට මේ ධර්මය ජනයන්ට ලැබේවා. මේ ලෝකේ ඉන්නවා නම් කෝටි 7-800ක්, ඒ කෝටි 7-800න් අඩුම ධර්මයේ යමක් තේරුම් කරගන්න පුළුවන් කෝටියක්වත් ඇති නේද කියලා අපි හිතනවා. ඉතින් අපි ධර්මයේ අහන්නේ තාම 3-4000කට වැඩි. ඒක නිසා මේ ඒ පිරිස අතරට ධර්මය ගෙන යන සියලු දෙනාගේම ශක්තියත් ලැබේවා, ධෛර්යයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට විවිධ කෙනෙලිගම් කරපු විවිධ අපහසුතාවයන් වලට පත් කිරීමට ධර්මයට නිග්‍රහ කරපු, නිඳා කරපු හැම දෙනාටමත් ඒ ඇත්තන්ගේ ප්‍රඥාලෝකය පහළ වේවා. යම් දවසක ආයතික සංවරයේ පිහිටන්නට ඒගොල්ලන්ටත් ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා සිටිනවා. ඒ වගේම ධර්මයේ පින්නතුනේ මම මෙතන නිහඬව සිටියත් ධර්මයේ තේරුම් කරගත්ත ගිහි පැවිදි බොහෝ දෙනෙක් තවන්ගේ හිත් නිවනවා. ඉතින් ඒ ඇත්තොත් මම බොහෝම අගේ කොට සලකනවා. තමන්ගේ ජීවිතයේ කොටසක් කරගෙන ධර්මය අනිත් අයත් එක්ක තමන්ට හැකි පමණින් ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡා කරමින් කටයුතු කරනවා. ඒ සීල දෙනාටවත් අපි ආශිර්වාද කරනවා. මම හිතන්නේ මගේ පන්සලේ, මගේ වර්ගයේ, මගේ ලේබලේ විතරක් අර යන්න නෙමෙයි, මුළු ලෝකෙම ඉන්න මහා සංඝරත්නයේ මගේ සහෝදර භික්ෂූන් වහන්සේලා කියලා මම හිතනවා. ඒ වගේම මුළු ලෝකෙම ඉන්න බුදුන් සරණ, දහම් සරණ, සඟුන් සරණ යන පිරිස මගේ දායකයෝ කියලා හිතනවා. ඒ සීල දෙනාටම මෙත් කරුණාවෙන් අපි ධර්මානුශාසනා සිද්ධ කරනවා. ඒ සියලු දෙනාම පැවිදි සහෝදරයෝ සිව්වන පිරිස කියලා හිතනවා. ඉතින් මේ ගෝත්‍රික විදියට මේ මගේ පන්තල, මේ මගේ ලේබලේ කියන රටාව විතරක් මට ලොකු කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මට අවශ්‍යයි සියලුම සිව්වනත් පිරිස සමගම මේ ධර්මය තේරුම් අරගෙන වටහාගෙන කටයුතු කරන්න, ලෝක සත්‍ය වටහා කරගන්න, සත්‍ය අවබෝධයට පත් වෙන්න, නිර්වාණ අවබෝධයට පත් කරවන්න. ඉතින් මේ හැම දිනාටම අපිට හැකි පමණින් ශක්ති ප්‍රමාණයෙන් සේවය සිදු කරනවා. ඉතින් මේ පංචස්කූඩුව නිදුක් නිරෝගීව තියෙන තාක්කල් ඔයත්තන්ට මා හැකි පමණින් මා ශක්ති ප්‍රමාණයෙන් ධර්මානුශාසනා කරනවා. ඒක මං හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක නිතරින් විශ්වයෙන් ලැබුණු රාජකාරියක් හැටියට මම සිද්ධ කරනවා. ඒක ස්වභාව ධර්මයක් හැටියට මම හැමදාමත් මේ සමාජයේ ගලාගෙන යනවා. ඒ වලාකුලක් වගේ, ඒ හමායන සුළඟක් වගේ, ඒ ගලායගෙන යන ගංගාවක් වගේ ගලාගෙන යනවා. ඒ විශ්වයේ ස්වභාවයට හැමදාම අවනත වෙමින් විශ්වය සමග විශ්වයේ සොයා යන උදවිය වෙනුවෙන් අනුශාසනා කරනවා කියන කාරණය අපි නිරතුරුව මතක් කරනවා. හැම දිනාටම බොහොම පිං සාදු සාදු සාදු. අද දවසේහි පිංගති ධර්ම දේශනා දායකත්වය දක්වමින් කටයුතු කරන ලබන්නේ වතේෂා ලක්මාලි ඒ ගුරුතුමිය සහ එය මෑණියන් වහන්සේ ඒ පියතුමා ඇතුළු පවුලේ පින්නතුන් ඒ වගේම 2023 තංගල්ල මාර්ග ආයතනයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින එම ගුරුතුමියගේ සිසු සිසුවියන් අරමුණු බවට පත්වන්නේ දෙසැම්බර් මාස 25 වන දින උතුම් සද්ධර්ම අවබෝධයෙන් ආලෝකවත්ති ගතවන 22 සංවත්සරය සමරණ අප කල්යාණ මිත්‍ර පූජ්‍ය මිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේ සිදු කරනු ලබන උතුම් ශාසනික සද්ධර්ම ප්‍රචාරක සේවා අපවැනි නිර්වාණ මාර්ගයේ සොයා යන මිනිසුන් වෙනුවෙන් තව තවත් සිදු කිරීමට උන්වහන්සේට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනය බොහොම පිං. ඒ වගේම මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටින එතුමියගේ ඒ සිසු සිසුවියන්ට ඒ දරු දැරියන්ට සියලු දෙනාටම තුරුණුවන්ගේ ආශිර්වාදය සද්ධර්මයේ ආශිර්වාදය කායික මානසික සුවය ලැබිලා ඒ විභාග ජයග්‍රහණ කරන්නට අවශ්‍ය කරන සියලුම ආශිර්වාදයන් අධිෂ්ඨානයන් ලැබේවා. නිරතුරුවම තුරුණුවන්ගේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදයෙන් ඒ දරුවන්ගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඒ කඩයිම් ජයග්‍රහණය කිරීමට ශක්තියක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම එතුමගේ දෙමව්පියන් දෙදෙනාටත් සහෝදරයාටත් සද්ධර්ම ශ්‍රවණය කරන අද දින පැමිණ සිටින ධර්මශාලාවේ සියලු දෙනාටත් රටවාසී ලෝකවාසී සෑම සිලු දෙනාට උතුම් සද්ධර්ම අවබෝධයේ ආලෝකය තව තවත් ලැබේවා. මේ කුසලයේ හේතුවෙන් පින්තුන්ගේ නව වසර සද්ධර්ම ආලෝකයෙන් බැබලීමටත් ආයුර ආරෝග්‍ය සැපවර්ධනය සැලසීමටත් හේතු කාරණා හේතු සාධක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනා දායකත්වයේ සිදු කරනු ලබන්නේ බොහෝම දුර බැහැර සිට ඉඳලා ඇවිල්ලා ඒ වතේෂා ලක්මාලි ගුරුතුමිය එතුමියගේ සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.